හොඳයි සාදු. 2019 වසරේ 3 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට භාවනාවට සිත සකසා ගන්න අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලෙහි සැරිසරන සිත මේ කාලත්‍රයේ නිදහස් කරගෙන මේ මොහොතේ සංසුන්ව හුස්ම සමග පමණක් ජීවත් වන්න පුරුදු කරගන්න තමන්ගේ මනස මේ මොහොතේදී අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙ නිදහස්ව හුස්ම සමග පමණක් ජීවත් වන්න පුරුදු කරගන්න. හොඳයි සාදු. වචනයකින් ප්‍රකාශ කළ හැකිවන්නේ සංකල්පයක්ම පමණයි. වචනයකින් ප්‍රකාශ කළ හැකිවන්නේ වචනයක්ම පමණයි. ඒ කාරණේ මනාව තේරුම් ගන්න බොහෝම නිදහස්ව ඥාන සම්පයුත්තව ඒ කතාව තේරුම් ගත්තනම් වටිනවා. ඒ කාරණේ තේරුම් ගන්න කම ඔබ වචී සංඛාරයෙන් ඉවත් වෙන්නේ. වචී සංඛාරය නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්න ස්වභාවයෙන් ඈත් වෙන්නේ නැහැ මේ කතාව තේරුම් ගන්න කම. එතකොට සංකල්ප ගන්න නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ, සංකල්පයන්ගෙන් නිදහස් වෙන්න. නමුත් මේ හැම වචනයක් තුළම තිබෙන්නේ කුමක්ද? සංකල්පයක්. ඒක ඇත්තද නැත්තද? ඒක ඔබට ප්‍රත්‍යක්ෂද පැහැදිලිද? තව කෙනෙකුට ඒක ඉතිරි හදන්න දෙයක් ඉතුරු නොවන විදියට ඔබ තේරුම් අරගෙන තියෙනවද? වචන කියන්නේ සංකල්ප. එවන වචන වලින් අපි ලබා දෙන දෙයක් වේද සංකල්පයක්? වචන වලින් ගන්න දෙයක් වේද? ඒක සංකල්පයක්. ඒකට බුද්ධ වචනේ සඳහන් වෙන්නේ වචී සංඛාර. මොකද්ද මේ සංඛාර කියන්නේ? ඔව්, හේතු රාශියකින් රැස් වෙන දෙයක්. දැන් මේ සංස්කාර කියලා කියන්නේ මේ පොළවේ තියෙන සංස්කාර ධර්ම. මේ කියන්නේ ගහකොළ, මේ මිනිස්යාගේ ශරීරය වේවා, මේ ඔක්කොම සකස් වෙන දේවල්. එක දෙයකින් නෙමෙයි මනුස්ස ශරීරේ පවතින්නේ, බොහෝ කරුණු හේතු එලා තමයි මේ ශරීරය පවතින්නේ. මහ පොළොව පවතින්නේත් එහෙමයි, ඉරහඳ තාරකා පවතින්නේත් එහෙමයි. මහා හේතු සමුදායක එකතුවක් හැම විටම පවතින්නේ. ආධ්‍යාත්මික වශයෙන් ගත්තහමත් ඒක එහෙමයි. යම් කිසි උපාදානයක් පවතිනොද, ඒ උපාදානය පවතින්නේ තන හේතුවක් නිසා නොවේ, හේතු සමුදායක් නිසා. දැනට ඔබගේ ගවේෂණය තිබෙන්නේ වචන සීමාවේද, වචන සීමාවෙන් ඔබ්බෙද කියලා හොඳට බලන්න. වචන සීමාවේද, වචන සීමාවෙන් ඔබ්බෙද තියෙන්නේ ඔබේ ගවේෂණය. මුලින්ම වචන සීමාව තුළ මිනිස්සෙකු පරිණත විය යුතුයි උපරිමයට. ඒ කියන්නේ වචනයෙන් ගත හැකි උපරිමය ගත යුතුයි. ඒ උපරිමයෙන් පෝසත් වුණාට පස්සේ තමයි ඊළඟ පියවරට මිනිස්සයා යන්නේ. හරියට අර ගහක හැදෙන අඹ ගෙඩියක්. ඒ අඹ ගෙඩියේ නැට්ටෙන් ගත යුතු සම්පූර්ණම සාරේ ගත්තට පස්සේ අමගෙඩිය හොඳට පැහැෙනවා, ඉදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නැට්ටෙන් ගැලවෙනවා. ඉතින් බොහෝ බීජවල ස්වභාවය, ගස්වැල්වල ස්වභාවය ඕක තමයි. උපරිමය ඒ ගහෙන් පැහෙනවා, පැහිලා ඊට පස්සේ ඒක වැටෙනවා. ඒ වගේ අපි මේ වචනය කියන එකෙන් උපරිමයෙන් පෝෂණය වෙන්න. පෝෂණය වුණාට පස්සේ පැහෙනවා. පැහුනට පස්සේ නැට්ටෙන් වැටෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර වෙනවා. එහෙම නැත්නම් ලෝකෙන් නිදහස් වෙනවා. මේක ඇත්ත වශයෙන්ම මේ යුගයේ කියන්න සුදුසු දෙයක් නෙමෙයි. මොකද හේතුව ප්‍රඥාහීන ලෝකයක් මේ වෙනකොට තියෙන්නේ. ඒ ප්‍රඥාහීන මිනිස්සුන්ට මේ වගේ ගැඹුරු ධර්මයක් කියන්න හොඳ නැහැ. ඒ ඇත්තන්ට කියන්න ඕන කවි, ගීත, ස්තෝත්‍ර පොඩ්ඩක් අර පදවැලා අල්ලගෙන කියන්න, මං කිව්වහම කියන්න මේ තාලෙට කියලා. ඒ වගේ පොඩි කවි වගේ දේවල් තමයි කියන්න ඕන. ඉතින් එහෙව් සමාජයකට මේ සද්ධර්මය ගැඹුරු වැඩි. ඇත්ත වශයෙන්ම ඒක තේරෙන්නේ නැහැ. ඒක අපිට තේරලා තියෙනවා මේක අපරාධේ මේ සමාජයට මේක කියන එක. මේ යුගයේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න තරම් මහන්සි වෙන්නෙත් නැහැ, තේරුම් ගන්න තරම් මොලේකුත් නැහැ. එතකොට සිද්ධ වෙන්නේ ඒ තේරුම් ගැනීමේ නොහැකියාව තමා සතු දුර්වලකමක් කියලා දකින්න නැතුව එයත් මොකද කරන්නේ? දහමට නිග්‍රහ කරනවා, දේශකයට නිග්‍රහ කරනවා, නින්දා කරනවා. මෝඩයාගේ ස්වභාවය ඒකයි. නරියා වාගේ කඩා ගන්න බැරි මිදිවල්ල නරියාට තිත්තයි. ඉතින් ඒ වගේ තමයි මේ ලෝකේ වෙලා තියෙන මේ தත්ත්වෙ වෙනතුනේ. එතකොට තමන්ට නොතේරෙන දේවල් විකාරයක්. තමන්ට නොතේරෙන දේවල් බොරුවක්. තමන්ට නොතේරෙන දේවල් විකෘතියක්. ඊළඟට අනිත් පැත්ත. පද පරම ස්වභාවය. තමන් ගත්ත විදිය තමයි හරි, ඊට වඩා වෙනස් ක්‍රමයක් ඇහුනොත් ඒක වැරදි. තර්කය මිනිස්සෙක් ළඟ තියෙනකොට මෙන්න මේ ස්වභාවය තමයි පවතින්නේ. මිනිස්සු හරි තර්කාන්විතයි. ඇයි තර්කය උපදින්නේ? බුදුරජාණන් වහන්සේලා ආර්ය ශාවකයෝ අතක්කාවචරයි. ඒ කියන්නේ තර්කයක් තුල නෑ. ඇයි තර්කයක් තුල නැත්තේ? දෘෂ්ටිය නැති නිසා. දෘෂ්ටියක් නැති නිසා තර්කයක් නැහැ. දැන් යම් වචනයක යම් දෘෂ්ටියක ඉන්නවා. අන්න ඒක නිසා තමයි තර්කය උපදින්නේ. ඉතින් බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා යමෙක් පොල් ගහ පෙන්නලා දෙල් ගහයි කියලා කිව්වත් බුදුහාමුදුරු තර්ක කරන්නේ නැහැ. ඔබට ඒක තේරුණාද? බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා පොල් ගහ පෙන්නලා කවුරු හරි කියන මේක දෙල් ගහ කියලා. ඔයත් ඔන්නං ඇවිල්ලා මල් ළඟටත් ඇවිල්ලා කියන්නකෝ ඔය. කුස් ගහක් පෙන්නලා මේක පොල් ගහයි කියලා හරි. මමත් ඒ බුදුමග ගමන් කරන කෙනෙක් හැටියට මමත් තර්ක කරන එකක් නෑ. හොඳට මූණ දිහා බලයි මේ මනුස්සයා ඇත්තටම මොකද කියලා. ඒකට තර්ක කරන්නේ නැහැ. නමුත් දැන් ලෝකේ අපි ඇති වෙන්නේ මොකද්ද? අපි ගත්ත පදනම, අපි ගත්ත ස්ථාවරයට වඩා වෙනස් දෙයක් වේද? ඒ වෙනස් වූ නිසා ඒකත් එක්ක වාද කරනවා. ඉතින් මේ ලෝකේ හැටි හොම තමයි. ඔය ආගම් බෙදෙන්නේ, ජාති බෙදෙන්නේ, ඔය දේවල් බෙදීම ඔක්කෝම තියෙන්නේ මෝඩ මිනිස්සුන්ට. අඥාන පුතජ්ජනයන්ට, ග්‍රාම්‍ය මිනිස්සුන්ට ඔය ඔක්කොම බෙදීම් තියෙන්නේ, වාද බේද. ආගමක් ඇතුළේ තියෙනවා නම් අලෝභය, අද්වේෂය, අමෝහය, කරුණාව, දයාව, මෛත්‍රිය, අනතිමානී බව තියෙනවා නම් අනේ ශ්‍රේෂ්ඨයි. ඒ හැමෝම අපි අගය කරනවා මොන ආගමක හිටියත්. එවැනි සිතුවිලි තියෙන මිනිස්සු, එවැනි සිතුවිලි තියෙන පූජකයෝ අපි බොහෝම අගය කරන වන්දනීයයි. එසේ නැත්නම් වන්දනීය නැහැ. ඒසා ඔබ ළඟ තර්කයට හේතු වන විසබීජ තියාගන්න එපා. මොකද්ද මේ කියන්නේ? තර්කයට හේතු වෙන විසබීජ තියාගන්න එපා. තර්කයට හේතු වෙන විසබීජ තියාගන්න එපා. හිත සුද්ධ කරන්න තියෙන වෙනතුනේ. එහෙමනම් හිත දිහා බලන්න. සචිත්ත පරියෝ දපනං. දපනං කියලා කියනවා දමනය කරන්න, පිරිසුදු කරන්න, සංවර කරන්න, කෙලෙස් දුර. ඔය ඔක්කොම වචනවලට තියෙන අර්ථ තමයි අර දමනය කිරීම කියන වචනය. එතකොට සචිත්ත පිරිසුදු කිරීමක් කරන්න තියෙන. දැන් අපේ පිරිනතුන් හැමදාම පිඟම් පිරිසුදු කරනවා. අපි ඇසුවොත් කොහොමද මේ පිඟම් පිරිසුදු කරන්නේ? ස්වාමීනි, ඉඳුල් ආදී තියෙනවා. අපි ඉතින් ඒක බලනවා. මුලින් ප්‍රධාන ලොකු කුණු ටික අයින් කරනවා වතුරට අල්ලලා. ඊට පස්සේ අපි තෙල් කුණු යන ආකාරයට දියරයක් එකතු කරලා, සබන් එකතු කරලා, මොනෝ හෝ අපි මේ පිඟාන සෝදනවා. ඉතින් ඇතුල් පැත්තත් පිට පැත්තත් සෝදලා, ආයි වතුර තව හේකිනුත් සෝදලා හොඳින් ගසලා නැවතත් පිඟානේ ඇතුල් පැත්ත පිටි පැත්ත හොඳින් බලලා ඊට පස්සේ ඒක පිස දාලා, ඒකත් පිරිසුදු ප්‍රතිකෑල්ලකින් පිස දාලා තවලා තියෙන හැබැයි විදියට කරනවද මන් දන්නේ. සමහර අය ඕස්කාර ඇල්ලුවා, ලික්විඩ් එකක් මොකුත් නැහැ, නිකම් පිරිසුදු කළා. ඇතුල් පැත්ත පිටි පැත්ත බැලුවෙත් නැහැ, වතුරත් එක්ක දොස් කාලා දැම්මා. එහෙම තමයි ගොඩක් වෙලාවට කෙරෙන්නේ. නමුත් හරි විදියට කරනවා නම් අර විදියට තමයි කරන්නේ. ඒ පිඟාන පිරිසුදු කරගන්න විදිය. ඉතින් හිත පිරිසුදු කරගන්න විදියත් ඔහොම තමයි. හිත අනුන්ට පේන්නේ නැති බව නම් ඇත්ත. අපි මේ උත්සාහ කරන්නේ අනුන්ට පේන්න හිතක් හදාගන්න නෙමෙයි. කාට පේන්න හිතක් හදාගන්නද? තමන්ටම පේන්න හිතක් හදාගන්න. අනුන්ට පේන්න හිතක් හදාගන්න ඕනේ. අපි අපිටම පේන්න, අපිටම බල බලා ඉන්න අපේ හිත හදාගන්න. අපේ හිත අපි හදාගන්න ඕන අපිටම බල බලා ඉන්න. මූණ මේකප් කළේ ඔබටම බල බලා ඉන්නද අනුන්ට පේන්නද? කෙස් ටික පාට කරේ ඔබටම බල බලා ඉන්නද අනුන්ට පේන්නද? අනුන්ට පේන්න. ඇඳුම ඇන්දේ ඔබටම බල බලා ඉන්නද අනුන්ට පේන්නද? ඉතින් ඔය විදියට දාස් ගානක් ඉතින් අහන්න පුළුවන් නේ. සමහර වෙලාවට ගේ හදාගත්තේ ඔබට ඉන්නද අනුන්ට පේන්නද කියලා අහන්න වෙයි. සිරප්ප දෙක දැම්මේ තමන්ට පහසුවරද අනුන්ට පේන්නද? ඔරලෝසුව දැම්මේ තමන්ගේ පහසුවරද අනුන්ට පේන්නද? මුද්ද දැම්මේ මාලේ දැම්මේ තමන්ට පේන්නද අනුන්ට පේන්නද? කරපු වංචා ගොඩ දැන් අහුවෙනවනේ. පුදුම වංචාවක් කරලා තියෙන ලෝකෙට. බාහිරම් පරිපජ්ජසි, බාහිර උපය, බාහිර සෝබණය කරපු හරියක් වේදං කළා. මේ හිත හදාගන්නේ අනුන්ට පේන නම් නෙවෙයි, මේ හිත හදාගන්නේ තමන්ට පේන. මේ ලෝකේ වැදගත්ම කෙනා කවුද? තමන්. නෙවැරදිම සම්මානය සහ වරුණාව අගය කිරීම මේ ලෝකෙන් කරන්න ඕන තමා පිළිබඳව තමන්. බොහෝ දෙනා ලෝකයෙන් සම්මාන බලාපොරොත්තු වෙද්දී මේ ලෝකේ ඉන්න නුවණැත්තෝ ලෝකයෙන් සම්මාන බලාපොරොත්තු වෙන්නේ නැතුව කොහමද තමන් තමන්ගෙන් ප්‍රශංසාවත් තමන් තමන්ගෙන් සම්මානයක් බලාපොරොත්තු වෙනවා? ඒ නිසා මෝඩ ජනයා තමයි ලෝකයෙන් සම්මාන හොයාගෙන දුවන්නේ. ඥානවන්ත ජනයා තමා තුලින් තමන්ගේ සම්මානය ලබා ගන්න. තමා තුලින් තමන්ගේ සම්මානය ලබා ගන්න. තමන්ගේ හිත පිරිසුදුද, පවිත්‍රද? දැන් පිඟාන පිරිසුදුද නැද්ද කියලා අහන්න පුළුවන්. ගෙදර නිවස පිරිසුදුද නැද්ද කියලා අහන්න පුළුවන්. මේ ලංකාවේ බොහෝමයක් තුල දක්නට ලැබෙන දුර්වලතාවයක් තමයි මේ නිවෙස්වල වුණත් අපිලිවෙලයි අපිරිසුදුකමයි. සමහරලාට බොහෝ ධනය සම්පත් තියෙනවා, නමුත් අපිලිවෙලයි අපිරිසුදුකමයි තියෙනවා. පන්සල්වලත් තියෙනවා අපිලිවෙලයි අපිරිසුදුකමයි බොහෝ වෙලාවට තියෙනවා. ඒ වගේ හිතත් අපිලිවෙලයි අපිරිසුදුකමයි ආවහම එතන විශාල ගැටලුවක්. එහෙනම් බාහිර ලෝකේ පිළිවෙලයි පිරිසුදුකමයි ඕන, හිතෙත් පිළිවෙලයි පිරිසුදුකමයි ඕන. මේ සමාජයේ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙලා ඉන්න, ජේෂ්ඨ වෙලා ඉන්න, පිරිසුදු වෙලා ඉන්න, අභිමානයෙන් ඉන්න බයයි. ඇයි? අර ලස්සනට ඉඳීම, පිරිසුදුව ඉඳීම, පිළිවෙලට ඉඳීම සලකන්නේ වැරද්දක් හැටියට. අඩුම තරමේ මිනිස්සෙක් තමන්ගේ ළඟ තියෙන ගුණේවත් ගුණයක් තියෙනවා නම් ඒකත් කියන්න කැමති නෑ. මොකද හේතුව තමා පිළිබඳව ගුණයක් කිව්වොත් මේ සමාජ අනිවාර්යයෙන්ම අන්න එයා ඉදි වෙන්න යනවා, අන්න එයා ලොකු වෙන්න යනවා කියලා බයින නිසා. ඒ නිසා වැරදි නෙගටිව් අදහස් තියෙන සමාජයක් තියෙන්නේ. අපිට ඉගැන්නුවෙත් පණ්ඩිතය වෙන්න එපා කියලා. එහෙම නේද? පණ්ඩිතය වෙන්න එපා කියලා ඉගැන්නුවෙ. ඒකෙන් අදහස් වෙන්නේම ඔබ මෝඩයෙක්වයන් කියන එකනේ. පණ්ඩිතය වෙන්න එපා, එනම් මෝඩයෙක්වයන්. දැන් මෙහෙදි හේව නෙමේ. අසේවනාච බාලනම් පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයෙක් වෙන්න, පණ්ඩිතය සේවනය කරන්න, පණ්ඩිතය සේවනය කිරීමෙන් ආශ්‍රය කිරීමෙන් පණ්ඩිතයෙක් වෙන්න. එහෙනම් මේ සමාජයේ උගන්වපු දේ වැරදි. පණ්ඩිතයෙක් වෙන්න, ඔබ පණ්ඩිතයෙක් වෙන්න. මම ඉස්සරහ මේ කතා කරද්දි පණ්ඩිතයෙක් වෙන්න ඇත්තටම මටත් උගන්වන්න. මම ඒකට උත්තරයක් සපයන්න හරි, ඒක නෙවැරදි කරන්න හරි, ඒක දුර්වල දෙයක් කිව්වොත් විතරයි. ඒක හරි දෙයක් කිව්වොත්, ශ්‍රේෂ්ඨ දෙයක් කිව්වොත් ඒක අනිවාර්යෙන් ඇගෙයීමට ලක් වෙනවාමයි. ඉතින් ගොඩාක් වෙලාවට නිවැරදි කිරීම සිද්ධ වෙන්නේ අර ඒ தත්ත්වයට එන්න සමර්ථ වෙන්නේ නැති නිසා. සිත දිහා බලාගෙන කටයුතු කරන්න, තමන්ගේ සංවේදනා දෙසම බලාගෙන කටයුතු කරන්න. සිතම පිරිසුදු කරගන්න. සිත පිරිසුදු කරගත්ත කියලා කියන පිනතුනේ චේතනාව පිරිසුදු කරගත්තා. තේරුණා නේද? චේතනාව පිරිසුදුව වාසය කරනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන ගුණාංග වලින් සමන්විතව කෙනෙක් වාසය කරනකොට කියනවා අපි චේතනාව පිරිසිදුව වාසය කරනවා කියලා. බලන්න ඔබේ සිත දැන් සැරිසරන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන ගුණාංගවලින් යුක්තවද? මේ ලෝකේට කැමැති ධර්ම තියෙනවද කියලා බලන්න. කැමැති ධර්ම කියන්නේ ලෝභ, නැත්තම් කාම. කැමැති කැමැති ලෝභ ධර්ම ආසත්ත දේවල් තියෙනවද බලන්න හිතේ. එහෙම තියෙනවා නම් ඒ සියල්ලම ගැනෙන්නේ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනං. තමා ඉන්නේ කොතන වුණත් අපේ ජනතාව ළඟ අඩුවක් නැතුව තියෙන දේ තමයි තමා ඉන්න තැන බලන්න, අනුන් ඉන්න තැන් මනින්න යනු. ඒක හරියට නිකන් අර කූඩැල්ල ලෝකෙ මනිනවා වගේ වැඩක්. කූඩැල්ල ලෝකෙ බෝලෙ මනිනවා වගේ වැඩක්. තමන් ඉන්න තැන බලන්න නැතුව ලෝකෙ මනින ගතිය නැද්ද? හාමුදුරු කෙනෙක් බණක් කියනවා. මේ අපේ ඉන්න ඕන දායකෙක් මාර විවේචනයක් කරයි. මැරලා ඉවරයි, ඔක්කොම ඉවරයි. බණේ හරිද දන්නවා, වැරදිද දන්නවා, ඔක්කොමත් දන්නවා. හාමුදුරු කෙනෙක් මනේ, පුජ්‍යලයෙක් මනේ, තව කෙනෙක් මනේ, තව කෙනෙක් මනේ, දේශපාලකයෝ මනේ, ඔක්කොම මනේ. මේ අනු මනින්න හරිම දක්ෂයි. හැබැයි තමන් මැනගෙන නැහැ. ඒ නිසා ඔය අනුන් මනින එක නතර කරලා, අනුන්ගේ පිරිසුදු අපිරිසුදුකම් හොයන එක නතර කරලා, තමන් මනින එක, තමන්ගේ පිරිසුදු අපිරිසුදුකම බලන්න කියන බුද්ධානුශාසනාව කරේ නපරේසං විලෝමානී කියන ගාථාවෙන් කිව්වේ ඒකයි. තමන් මැනගන්න, තමන් දිහා බලන්න. තමන් ගවේෂණය කළ යුතු වස්තුවක්. තමා කියලා කියන්නේ ගවේෂණය කළ යුතු වස්තුවක්. වටිනාම දේ. යමෙක් වාහනයක් පාවිච්චි කරනකොට ටිකක් හරි ඒ මනුස්සයා ඒ වාහනය ගැන තේරුම් ගත යුතුයි. අඩුම තරමේ තමන්ගේ වාහනේ අර ස්පෙයාර් වීල් එක හරි කොහෙද තියෙන්නේ කියලා, අමතර රෝදේ හරි කොහෙද තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඇන්ජිම තියෙන්නේ ඉස්සරහා පැත්තේද පස්ස පැත්තේද කියලා හරි තේරුම් අරගෙන ඉන්න ඕන. සමහර වාහනවල එක එක තැන්වල ඇන්ජිම තියෙන්නේ, ඒ නිසා ඒ වගේ මේ මිනිස්යාගේ මේ ශරීරය පරිහරණය කරද්දී මනස කියන්නේ මොකක්ද? ශරීරය කියන්නේ මොකක්ද? කෙලෙස් කියන්නේ මොකද්ද? නිකෙලෙස් කියන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ කියන්නේ මොනවද? අලෝභ අද්වේෂ කියන්නේ මොනවද කියලා තමා තුල ඒව තියෙන තැන් දකින්න ඕන. එහෙම වුණොත් චිත්තං දත්ත සුඛාවහං. චිත්තං දත්ත සුඛාවහං. බුද්ධ කාලේ ධර්මය ආරක්ෂා කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත උතුමෝ. අබුද්දස්ස කාලේ එනකොට ඒ ධර්මය රැකගන්න යම්කිසි කණ්ඩායමකට බැරි වෙනවා. බැරි වුණාට පස්සේ ඒ ධර්මයේ රකින්න කියලා ආමුදුරුවන්ගෙන අනේ අපිට නම් රැක ගන්න බෑ, අපිට පින් කැටේ රැක ගන්නත් බෑ, ඒ නිසා මේක මැති ඇමතිවරු ආරක්ෂා කරලා දෙන්න කියලා බාර කරනවා. ප්‍රින්ටින් මිස්ටෙක් සමගම යුනිස්කෝ උරුමයක් බවට පත් වෙනවා. ප්‍රින්ටින් මිස්ටෙක් වුණත් හදන්න බෑ. ඒ අපිට හරි ලොකු යුනිස්කෝ උරුමේ, හර උරුමේ, මේ උරුමේ ඔය වචනවලට ඕකපත් වෙන්න කලින්, ඒ කියන්නේ මේ ධර්මයට මෙතෙක් කාලයක් යනකම් එහෙනම් නිතියේ නියම ගෞරවේ හම්බෙලා නැහැ. මේක මහා විනිශ්චීය උරුමයක්. අපි හිතාගෙන ඉන්නවා මේක ලෝක උරුමයක්, හරි මේ වුණාම මේ ලෝකේ කවුරු හරි මේව ආරක්ෂා කරයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් බාබියන් බුදු පිළිමේ ලෝක උරුමයක් නෙමේද? ලෝක උරුමය ඩෝංගල කඩලා දැම්ම මොනයක් එක්කත් නෑ කතා කරන්නේ. ත්‍රිපිටකයත් ඔයක් ලෝක උරුමයක් කියලා දැන් මේක අපිට අයිති කියලා ඉවරලා පුච්චලා දැම්ම. තේරෙනනේ පුදුම වැඩක් තියෙන. දැන් පන්සල් ඒව මේ ඔක්කොම ටිකත් අමාත්‍යංශගත කරලා අමාත්‍යංශ වලට අයිති කරලා අනාගතයේදී අමාත්‍යංශයන් විසින් ඒ අමාත්‍යංශයන්ට අයිති සියල්ලම රජයට පවරා ගත්තා කියලා කවුරු හරි දැන් වෙන ආගමික නායකයෙක් ජනාධිපති වෙච්ච කාලෙක කියපු ගමන් ඉවරයි. තේරෙනවද? මේ රටේ ස්වාමීන් වහන්සේලා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න නැතුව ඉතාම පන්සරේ හතර මුල්ලයි පින් කැටේ මානසිකත්වයෙන් ජීවත් වෙන හාමුදුරුවන්ට ලොකු මොලයක් නැහැ. උන්වහන්සේලාට ලොකු අවබෝධයකින් මේ සමාජය පිළිබඳව දර්ශනයකින් කටයුතු කරන්න දැනුමක් නැහැ. ඔහේ ජනතාවගෙන් හම්බෙන ඉන්කම් එකේ ගණන් හදාගෙන ජීවත් වෙනවා. මන් දන්නේ ඇයි කියලා. ඉතින් අපේ මිනිස්සුත් බුදුහාමුදුරුවෝ කියලා හිතන්නේ ඉතින් පඳුරු දාන එකයි, කොඩි වැල්ලා දින එකයි, ගාත කියන එකයි විතරයි. ඊට වැඩිය මේ ගැඹුරින් ගිහිලා බුදුහාමුදුරුවෝ කවුද කියලා, මේ ත්‍රිපිටක ධර්මය කියලා, ඒ වගේම එක ධර්ම කරුණක් භාවනා වශයෙන් ප්‍රගුණ කරලා අවබෝධ කරගන්න මහන්සියකුත් නැහැ. එකාතකින් හොඳයි පින්නතුරි. මොකද හේතුව දැන් එක මහත්මයෙක් කිව්වා මේ ස්වාමින් වහන්සේ දැන් මම ත්‍රිපිටකය කියවන්න පටන් ගන්නවා කිව්වා. මං ඇහුවා ඇයි කියලා. දැන් ඒක ලෝක උරුමයක් නේ, ඒ නිසා මම කියවනවා කිව්වා. මං හිතුවේ එච්චර ලොකු එකක් නෙමෙයි කියලා. හිතන් හිටියේ දැන් යුනෙස්කෝ ලෝක උරුමයක් වෙනවා මේක, ඒක නිසා මං කියවනවා කිව්වා. මං හිතුවා ඒකත් හොඳයි නේ කියලා. දැන් අපේ මිනිස්සුන්ගේ අදහස් තියෙනවනේ ලොකු පන්සල්වල හාමුදුරුවන්ගේ බණ අහන්නේ, පොඩි පන්සලේ හාමුදුරුවන්ගේ බණ අහන්නේ නැහැ වගේ. ඒ වගේ මේකත් මිනිස්සයා ඉඳලා තියෙන යුනෙස්කෝ උරුමයක් වෙනකන් කියවන්න. ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු දෙයක්. ඒකට වටිනකමක් එන්න ඕන. ඉතින් කොයිබකවත් උරුමයක් වෙනවයි කියලා මේක කොයිබ හරි ගබඩා වෙන්න නෙමේ තියෙන්නේ. මේකේ තියෙන දේවල් හාරා උස්ස බලබලා බලබලා මේවා නෙවැරදි කරගන්න ඕන. ඕන තරම් නෙවැරදි කරගන්න ඕන. සෑහෙන නෙවැරදි කරනවා. ඒක ඉතින් නෙවැරදි කරන්න යන මිනිස්සු ටික අවබෝධයෙන් යුක්තව ඒ කටයුතු නෙවැරදි කරගන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරන්ට තිබ්බ මේ ධර්මය ඔන්න රජවරුනි ඕගොල්ලෝ පාර ගන්න මේක පාලනය කරන්න කියලා. ඉතින් බුදුහාමුදුරන්ගේ විමසුව ඇවිල්ලා ස්වාමීනි මේ ධර්මයේ කාටද අයිති, කවුද මේක ඉදිරියේදී ආරක්ෂා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දුන්නේ මෑති ඇමතුවරු අයිති කියලා කිව්වෙත් නැහැ. ඔය විෂ්ණු දෙවියන්ට බාර දුන්නයි කියලා කියන්නෙත් නැහැ. ඒක බොරු කතා. එතකොට මහා සංඝයාට මේක අයිති කියලා කිව්වෙත් නැහැ. බලන්න බුදු කෙනෙක්ගේ තියෙන විශිෂ්ට ඥානය. ඔයත් හිතන්න පුළුවන් කෙනෙක් අය ඔය කවුරු හරි කාට හරි දෙන්නේ නැති කියලා. නෑ, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය වුණා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි. එතකොට මේ ධර්මයේ භාරකාරයා කවුද? ප්‍රඥාවන්තයෝ. ඔන්න ඔබ ප්‍රඥාවන්ත නම් ඔබ ධර්මයේ භාරකාරයෙක්. ඔබ දුෂ්ප්‍රඥ කෙනෙක් නම්, සිවුරද්දාගෙන හිටියත් දේවදත්ත වගේ කෙනෙක් නම්, දුෂ්ප්‍රඥයෙක් නම් ඔබ ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. අපේ හාමුදුරුවරු පින්නතුනේ හැමදාමත් මේ ශාසනය සහ සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය වලපල්ලට ඇදලා දානෝ දවසින් දවස. සම්පූර්ණ වග කියන්න ඕන මේ සංඝරත්නය. සම්පූර්ණ වලපල්ලට ඇදලා දාන්නේ ඒගොල්ලෝ. අපේ රටේ දේශපාලන ශාස්ත්‍රයට යවුවා තට්ටියෝ ටිකක්. ඒ තට්ටියෝ ගිහිල්ලා මොකද්ද කරේ කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ තට්ටියෝ ගිහිල්ලා කරේ පන්සල් හැදීම තහනම් කළා. නීතියක් ගෙනල්ලා කිලෝමීටර් 5ක් ඇතුළත, ඒ කියන්නේ තමන් පන්සලක් දෙකක් හදාගත්තට පස්සේ එයා හිතනවා දැන් මටත් හිතන්න පුළුවන් එහෙම. මටත් දැන් පන්සලක් තියෙන නිසා මාත් හිතනවා තව පන්සලක් මේ කිට්ටුව හැදෙන්න බැරි වෙන නීතියක් හදන්න ඕනේ. මොන තරම් කුහක ජරා සිතවිල්ලක්ද ඒක? ඒ මිනිස්සුන්ට කවදාවත් බුදුන් සහම් සංගුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද බුදු පිළිමයක් තියෙන තැනට එරෙහි වෙනවා නම්, බණපදයක් කියන තැනකට එරෙහි වෙනවා නම්, ඒකට හේතුව අර එරෙහි වෙන්නේ එයා දන්නවා එයා මේ වැඩේ කරන්නේ මේ ඉන්කම් එකට ගසා කන්න දායකයා. එතකොට මං වගේම තව එකෙක් ගසා කයි කියලා බය. තුන්වන් සරණින් අපිට එහෙම ලොකුවට බලපෑමක් නැහැ. සමහර සංඝයා වහන්සේලා දත් මිටි කෑම අපි උනත් මෙතන හදා ගන්නවට. ඉතින් මං අර තුන්වන් සරණින් මගේ ළඟ තියෙන යම් පසුබිමක් නිසා හැම පැත්තකින්ම චුට්ටු චුට්ට මට එහෙම ලොකුවට බලපෑමක් කරන්න ආවෙත් නැහැ. ඒ වගේම ආධ්‍යාත්මික ගුණයක් නිසා ඒගොල්ලන්ට ඒක කරගන්නත් බැහැ, නැත්තම් කරනවා. ඒ තමයි ස්වභාවය. ඇයි මේ ධර්මයේ නැතිකම? පින්නතුනි මම පන්සල්වල පිරිවෙන්වල ඔය තියෙන ස්වභාවයන්වල දේවල් දිහා බලාගෙන ඉඳලා පුංචි කාලෙම විහාරයට ගිහිල්ලා බුදුහාමුදුරුව දිහා බලාගෙන අවුරුදු 12 පොඩි හාමුදුරුව අඬලා දින ඔබ වහන්සේගේ ශාසනයට වෙච්ච දේ. හරි පුදුමයි, තනිකර දායකයට පේන්න විතරයි ඔක්කොම. ඒත් මොකද කියලා අහුවාම දානි නැති වෙයි. මං කල්පනා කරා මුං වගේ අභබ්බයෝ ටික කාල කන්නි ටික කෑම වේලම් වෙනුවෙන් කරන වංචාව බොරුවක් රැවටිල්ල. ඇයි මේ ලෝකේ සත්‍ය හොයාගන්න නැත්තේ? ඇත්ත සොයාගන්න නැත්තේ ඇයි? හිතනවද පිරිවෙන්වල ගිහිල්ලා පිරිවෙන්වලින් එළියට එන්නේ හොඳ හාමුදුරු කෙනෙක් කියලා? අන්තිම සෞතු හාමුදුරු කෙනෙක්. කැත වැඩ ලෝකේ තියෙන ඔක්කොම ටික. කලාතුරකින් හොඳ පිරිවෙනක් දෙකක් තියෙනවා ලංකාවේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලංකාවේ එළියට එන්නෙත් හොඳ ළමයෙක්ද? නරක කරන්න පුළුවන් ඔක්කොම නරක ඔළුවට දාලා විනාශ කරලා තමයි එළියට යන්නේ. ඒක මහා හරි අවසරයි. ඒක නිසා වෙන්නේ ඇති මට කැලණි පන්සලේදී අත්දැකීම ලැබුණා. මම දවසක් ගියපු වෙලාවක මේ කථිකාචාර්යවරේ කෝට් එකක් ටයි එකක් දාලා බෑග් සූස් කේස් එකක් අරගෙන ඇවිල්ලා මගෙන් ආපු ගමන් ඇහුවේ හාමුදුරුවෝ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවද කියලා ඇහුවා. මං කිව්වා නෑ මහත්තයා, මං ගියේ නෑ, මම යුනිවර්සිටි ගියේ නෑ. මම මහන වුණා, මම කැලේ තමයි විශ්වවිද්‍යාලේ වගේ තිබුණේ, මෙහෙ තිබුණේ නෑ. මම විශ්වවිද්‍යාලෙ ගියේ නෑ කියලා කිව්වා. ටක් ගාලා මේ මිනිස්සයා පසඟ පිහිටවල වැද්දා. මම බැලුවා මොකද විශ්වවිද්‍යාලේ ගියාද නැද්ද කියලා අහලා තමයි වැන්දේ. දැන් ගිහිල්ලා නැහැ ගෝ, යන්න අදහසකුත් නැහැ කියපු නිසා ඩග්ගාල පසක පිටවල වැන්දා. කිව්වා මම බුද්ධ රත්නයටත් වැන්දා, ධම්ම රත්නයටත් වැන්දා. මම මේ හොය හොයා ආවේ සංඝ රත්නයට කාට හරි කෙනෙකුට වඳින්න. මට මතක හැටියට කැලණි යුනිවර්සිටි එක වෙන්න ඕන. කැලණි යුනිවර්සිටි එකේ මම කථිකාචාර්යවරයෙක් කියලා කිව්වා. ආචාර්යවරයෙක් හරි උගන්නන කෙනෙක්. ටක් ගාලා වැන්දා. ඒකට හේතුව මම විශ්වවිද්‍යාල හාමුදුරු කෙනෙකුට වඳින්නේ, ගියපු එකට වඳින්නෙත් නැහැ, යන එකට වඳින්නෙත් නැහැ, ඉන්න එකට වඳින්නෙත් නැහැ. මොකද හේතුව? මම දන්නවා යුනිවර්සිටි එකේ ඉන්න හාමුදුරුවගේ සයිස් එක කොහොමද වැඩේ. ඉස්සරහදී වැත්තන්ටත් ඔයක වැඩේ කරන්න වෙයි. පිරිවෙන් ගියාද හාමුදුරුව, විශ්වවිද්‍යාල ගියාද කියලා අහන්න නැත්තම් වදින්න. මහා පුදුම වාසනාවන්ත තත්ත්වයක්. මං ඒ නිසා කිව්වා පිරිවෙන පිරිහෙන තැන ලෝකෙට පේන්න කිසි දෙයක් කරන්න එපා. මහා සංඝරත්නයද කියන්නේ ඇත්ත හොයාගන්න, බොරු කරන්න එපා. ලෝකෙට පේන්න කිසි දෙයක් කරන්න එපා. ඔය ඇත්ත වුණත් ලෝකෙට පේන දේවල් කරන්න එපා. සජීවී වෙන්න. ඇයි එකක් හොරෙන් එකක් පේන්න එකක් විදියට ඉන්නේ? සජීවීව ඉන්න. සජීවී ලෝකයේ තුල ලෝකයේ තේරුම් ගන්න. මනසට වදයක්නේ, වදයක් නැති ජීවිතයක් ගත කරන්න. දැන් ওই නුවර මල්වත්තේ ආරේමේ ඔය පස්සේ මේ ඇබිත්තේ වගේ වැඩ කරපු එක්කෙනෙක් මේ කිට්ටුවේ ඉන්නෝ. ඒ මනුස්සයත් එහෙමයි. හාමුදුරුවරු ගණන් ගන්නෑ, හාමුදුරුන්ට වඳින්නේ නෑ. මට විතරක් ගරු කරන ඒ මනුස්සය කියලා තියෙන මලාමත් මේ හාමුදුරුව විතරක් ගෙන්නලා පාන්සිකුලේ කරන්න කියලා. ධර්මය අහලා ධර්මය අවබෝධයකුත් තියෙන ඒ මනුස්සයට බණත් කියනවා. මේ මං අහුවේ ඇයි ඉතින් ඔබතුමා මේ සෑහෙන මහන වෙලත් හිටපු කෙනෙක් කලින් ඇයි ගරු කරන්නේ නැත්තේ කියලා. මේ යකු කියන හාමුදුරුවනේ සල්ලි අල්ලන්නේ නැහැ කියලා මාව ඇවිත්යා වගේ අරන් යනවලු බස් එකේ. ගිහිල්ලා දැන් සල්ලි දෙනවලු. පන්සලට ගියපු ගමන් මගේ ළඟ තියෙන සල්ලි ටික උතුර ගන්නවලු. සල්ලි අල්ලන්නේ නැහැ කියලා මාව ඇවිත්යා වගේ අරගෙන ගිහිල්ලා බොහොම සිල්වත් කෙනා වගේ ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා පන්සලට ගිහම ආයෙ උතුර ගන්නවා සල්ලි ටික. උතුරගෙන බස් එකේ දාගෙන ඉඳලා ආයි ගෝලෙක් කන ගහගෙන මම සල්ලි අල්ලන්නේ නැහැ. ඔන්න ඔයා බස් එකේ ටිකට් එක දෙන්න කියලා වෙරලා ආයෙල්ලා යනවා. ඉතින් මේ මේක හාමුදුරනේ මහා ප්‍රෝඩාවක් නේ, මහා බොරුවක් නේ කියලා කිව්වා. ඊට පස්සේ අපිත් පාවිච්චි කරා බස් ටිකට්ස්. මොනවද මේ අර මේ භික්ෂු කූපන්පත් කියලා වෙනම එකක් තියෙනවා. එතකොට ඉතින් මේ දැන් මම බැලුවාම මේ අපිට දෙන සල්ලි අල්ලන්නේ රජය විසින් සීල් එක ගසා තහවුරු කරන ලද වටිනාකමක් සහිත කූපනයක් තියෙනවා. මේ කූපනේ තියෙන්නේ 750 කොළ වෙනම තියෙනවා, රුපියලේ කොළ වෙනම තියෙනවා, 5 කොළ, 10 කොළ වෙනම තියෙනවා. ඉතින් මං හිතුවා මීට වැඩිය හොඳයි නේ චෙක් පොතක් අරන් ගියා නම්. මං ගාව චෙක් එක කඩලා දුන්නා. ඉතින් ඒ ජාත්‍යන්තර ව්‍යාපාරික මහත්තයෙකුත් දවසක් මට ඇවිල්ලා කිව්වා සායින් වහන්ස මේ මාත් මුදල් අල්ලන්නේ නැහැ කිව්වා. මං කෝයා ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් වා කොහොමද සල්ලි අල්ලන්නේ නැද්ද? නේද සායින් වහන්සේ ඇත්ත කියන්නේ මට මතකයක් නෑ මං සල්ලි අල්ලපු කාලයක්. ඔක්කොම අර ඊට පල්ලෙහා ඉන්න ඒ මුදල් කළමනාකරණයේ අය අල්ලනවා මිසක් මෙයා සල්ලි අල්ලන්නේ නැහැ. මෙයා තෙල් ගහන්නේ කාඩ් එකෙන්. කියන්නේ කාඩ් සල්ලි එන්නේ කාඩ් එකට, සල්ලි දෙන්නේ කාඩ් එකෙන්, කාඩ් එක විතරයි අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ අස්සම් කරන්නේ චෙක්, සල්ලි අල්ලලා නැහැ. බලනකොට එතකොට හාමුදුරුන්ට වැඩිය හොඳට මේ මිනිස්සයා තේර බඩු ගන්න කාඩ් එකෙන්, තෙල් ගහන්න කාඩ් එකෙන්. ඒ වගේ අර අපිටත් කරලා දුන්නා නම් බොහොම හොඳයි. කාඩ් එකට කවුරු හරි දාන්න අපි කාඩ් එක යූස් කරමු. කියන්න පුළුවන් සල්ලි අල්ලන්නේ නැහැ කියලා. ඉතින් අර බහුතික ක්‍රමවේදවල යම් යම් ශික්ෂණ හදාගන්නෝ ඒ ශික්ෂණ තුළ යථාර්ථයක් දන්නේ, අර්ථයක් දන්නේ, ධර්මයක් දන්නේ. ඉතින් ජීවිතේ සිල් දුසිල්කම් ඕයින් මනිනවා. එතෙන්ට යන්න එපා. ශරීර දිහා බලන්න එපා. ආධ්‍යාත්මය දිහා බලන්න. කෙනෙක් දිහා, තමන් දිහා. තේරුණා නේද? ඒ මිනිස්සයා කුණු දූවිලි වලින් හිටියත් බොහොම වටිනා කියන සිවුරු මේ දරාගෙන හිටියත් දුප්පත්ව ඉන්නවද, පෝසත් ඉන්නවද, ඒ මොකවත් නෙමෙයි බලන්න ඕන, හදවත බලන්න. ඒ නිසා මෙතන ඔබේ වැදගත් වෙන්නේ හොදන් ආපු මූණ නෙමෙයි, හොදන් ආපු හිත. ධර්මයට අවශ්‍ය වෙන්නේ සෝදගෙන ආපු මූණ නොවේ, සෝදගෙන ආපු සිත. හිත හංගන්න එපා. සමහර උදවිය තමන්ගේ හිතත් තමන් හංගල ජීවත් වෙන්නේ. ඒක හංගන්න එපා. එතන තමයි වැදගත්ම ඔබගේ ආත්මය සංසාරේ පවතින්නේ එතන. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියන්නේ ඒකයි. මෙතන තමයි කර්මය සැකසෙන්නේ. මෙතන තමයි ගතිය හැදෙන්නේ. මෙතන තමයි සසර හැදෙන්නේ. මෙතන තමයි සසර නිමාව තියෙන්නේ. ප්‍රශ්නයක් අහන්න. ඔයගොල්ලෝ නිවන් දකින්න හදනෝනේ පින්නතුනේ. උත්සාහ කරනවානේ. මං අහනවා ඇයි නිවන් දකින්න හදන්නේ කියන බලන උත්තරය දෙන්න බලන්න. ඇයි ඔයාම නිවන් දකින්න හදන්නේ? සසර දුකින් නිදහස් වෙන්න. ඔයාම නිවන් දකින්න හදන්නේ ඇයි? සසර දුකින් නිදහස් වෙන්න. සසර සැපන සසර සැප නැති නිසා තියෙනවා. ඔයාම මොකටද නිවන් දකින්න හදන්නේ? සසර දුකින් නිදහස් වෙන්න. මහන්තේ මොකටද? නිවේසන සෙන්න. ඔය වැනිව ඇයි? ඈ සතුටෙන් ඉන්න. ඈ ඇයි ඔබතුමිය නිවන් දකින්න මහන්සි වෙන්නේ? මොකටද අපේ ඩොක්ටර් කියන්න බලන්න සැනසීමට පත්තේ. සසර තියෙන්නේ කොහෙද? ලබනාත්මේ නෑ. මෙන්න මේ දැන් මේ මෙතන තියෙන සසර, මෙතන විඳින විඳවන දේ. සසර කිව්වහම නිකන් ඈතර යන සංසාරය කියලා හිතුවොත් ඒ වැරදි. මේ ඉන්නෙත් මේ මොහොතත් සංසාරේ. මේ මොහොතත් සංසාරේ. සසර දුකක් තියනවද? දුකක් තියනවා නම් ඇයි ඒ දුක? ප්‍රශ්න දෙකයි. සසර දුකක් තියනවද? මොකද ඒකට උත්තරේ තියෙනවා. හරි, ඇත්ත දෙන උත්තරේ තියෙනවා. ඒ දුක තිබෙන්නේ ඇයිද? සසර දුකක් තියෙනවා නම් තර්ක ශාස්ත්‍රයට අනුව සසර සැපක් නැද්ද? තේින්නේ නැහැ. මොකද දුක වෙන් වෙන්නේ සැපෙන්නේ සාපේක්ෂිතව. එහෙමනම් සසර සැපකුත් තියෙනවා. එහෙනම් දුකක් කියන දේ තුල දුකක් තියෙනවයි කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් ඔහු සසර සැපයි කියන එකටත් ඇලෙනවා. ඒකත් එක්කත් සම්බන්ධතාවයක් තියෙනවා. එහෙමනම් සසර දුක වශයෙන් සසර සැප වශයෙන් ගන්නේ ඇයි? මම කියන හින්න. එතකොට මම දුකද සැපද? මම දුකයි. ඇයි මම දුක වෙන්නේ? ඊළඟට මෙතන ඉන්නේ එක මමයි. මමල දෙන්නෙක් නැහනේ. හැමෝටම ඉන්නේ එක මමයි. එතකොට තමන්ට, ඒ කියන්නේ ඒ මගින් මම වෙන් වෙන්න පුළුවන්ද? මගින් මම වෙන් වෙනවා. එතකොට ඒ වෙන් කරන මම කවුද? වෙන් වෙන මම කවුද? මමෙන් මං වෙන් වෙච්ච තැන මමෙක් නෑ. පුජ්‍යලෙක් නෑ. එහෙම තමයි අදහස් කරන්නේ. ඔය මේ සෙන් දහමේ අපූරු කතාවක් තියෙනවා. ද ලංකාවේ යුනෙස්කෝ උරුමයක් වෙච්ච නිසා සෙන් දහමෙන්වත් කිව්වොත් එක තේරෙන්නේ ඒක තමයි යුනෙස්කෝ උරුමයක් කියලා නැති නිසා. දැන් ඕම කියලා ත්‍රිපිටකයෙන් බණ ගීමත් තහනම් කළාම වැඩේ ඉවරයි. ඊට පස්සේ අපි අපේ වචන වෙන මොනවාරි වචන අවුලගෙන බණ කියන්න තියෙන්නේ. ධර්මය අපිට නැහැ, පින් කැට ටික විතරයි අපිට අයිති. එහෙම තමයි ගොඩාක් මහානාහිමිවරුන්ගේ අදහස. සහ බොල්ලතු රබර් වතු ටික ඉඩකඩම් ටික විතරයි අපිට අයිති. මේ සෙන් දහමේ තියෙනවා හරි අපූරු කතාවක්. මේ ලේසි නෑ. ඒ හාමුදුරන් වහන්සේලා බරපතල විදියට ගොඩාක් මේ මහානායක හිමිවරු මේ පෙරේතිය භූතය වෙලා උපදිනවම තමයි. උපදිච්ච තැන්මට ගොඩාක් අහුවෙලා තියෙනවා. රාජමහාවිහාරන් වල හිටපු කොම තැන්වල මං එක පොත්ගුලක් වහලා තියෙනවා. ළඟදි ගිහිල්ලා මේ පොත්ගුලට යන්නෙම නෑ කවුරුත්. ඉතින් මේ ඇයි ඇහුවා ඒක වහලා තියෙන්නේ? හඳුනේ ඒකට කවුරුත් යන්නේ නෑ කිව්වා. මොකද? ශාස්ත්‍රයෙන් බැලුවත්, කේන්දරයෙන් බැලුවත්, කොහෙන් බැලුවත් කලින් නායක හඳුරු ඉන්නේ පොත්ගුලේ. ඒකේ කාටවත් නිදා ගන්නවත් එමෙ ඉන්න බෑ. හිටියොත් එමෙ මිනිස්සේ ඉවරයි. පස්සේ ඒකේ වාසය කරන්නත් බෑ. ඒකට ගියාම තේරෙනවා එක එක ඒවා එහෙට මෙහෙට යනවා. ඉතින් පොත්ගුල ඇතුලේ ඉන්නවා. ඉතින් ඒ භූතාත්මය එක ලබලා ඊට පස්සේ පොත්ගුල වහලා දැම්මා. ඒකම උන්වහන්සේට ඉන්න. ඒක එහෙම වෙනව පිටුතුනි. පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, ගිහියෝ ගෙවලේ වෙච්ච තැන් ඕන තරම් ඉන්නවා. මේ හොඳයි මෙහෙමයි කියලා හරි අර උද්දච්ච මාන්න කම් වලින් ඉන්නවනේ. ඒක මහ හිත වලින් පුරවගත් අපිට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ තැන හිටියාම ඒ හොඳ සම්මතයෙන් හොඳයි විනීතයි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක දෘෂ්ටිගත මාන උද්දච්ච අවිද්‍යාවක් ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සයා ආධ්‍යාත්මික පිරිසුදු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇත්තන්ට ඒ ගතිට අනුව චුති ප්‍රතිසන්දි හට ගන්නවා. ඒක මහා භයානකයි. ඉතින් උත්තරීතර ස්වාමීන් වහන්සේලා ස්වර්ග මොක්ෂ සම්පත් ලබන පාරමී පුරණ මහබෝසත්තර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ උතුමත් අපිට හම් වෙලා තියෙනවා. කෙසේ වෙතත් ප්‍රෝඩාවක් නැතුව ජීවත් වෙන්න ඕන එච්චරයි. සෙන් කතාවක් තියෙනවා. එක ගෝලෙකට කිව්වා මම මේ ධර්මය අවබෝධ කරගන්න නම් මොන වගේ කෙනෙක්ද වෙන්න ඕන කියලා ඇහුවා. ඔබත් අහන්නේ ඔබලත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති මොනවද කරන්න ඕන මොන වගේ කෙනෙක්ද වෙන්න ඕන කියලා කිව්වා. ඇහුවා. ඉතින් උන්වහන්සේට කිව්වා ඔබ අද කැලේට ගිහිල්ලා උණ ගහක් වෙලා ඉන්න කිව්වා. මොකද්ද කිව්වේ? උණ ගහක්. උණ ගස් තියෙනවනේ. දැකලා තියෙනවනේ උණ ගස්. අර මෙහෙම අර පලංචි වලට එහෙම ගන්න බාතුන් නැහැ. ඒරත් ගන්න ඕනේ. දැන් නම් දකින්න නිරන්තරයෙන්ම නැහැ. ඒ උණගස් වර්ග තියෙන එක එක විදිහේ පාට වර්ග උණගස් තියෙනවා. අර මල් උද්‍යානයේ හරි ගියාම බලන්නකෝ මේ උණගස් තියෙනවා. විශාල මේ කහ උණගස් තියෙනවා, කොළ උණගස් තියෙනවා, එක එක ඒවා තියෙනවා. ඉතින් උණගහක් වෙලා ඉන්න කිව්වා. ඉතින් මේ මනුස්සයා අනිත් ඒ සාමනීර ගෝලයා යනවා ටික දවසක් ඉඳලා ඇවිල්ලා දැන් මං උණගහ කියලා කියනවා. නෑ 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 යනවා 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 ගිහිල්ලා ආයි උණ ගහක් වෙලා එනවා කියලා යනවා. ආයි ටික දවසක් ඇවිල්ලා කියනවා දැන් මං උණ ගහක් කියනවා. නෑ තාම දියුණුවමද ආය යනු ගිහිල්ල උන ගහක් වෙලා එනෝ කියල යවනු. ඔය විදියට පෙනතුරේ සිය වහාරයක් විතර ගුරුවරය මෙයාව යවනවා කැලේට යවනු. ඉතින් අවසානයේ ඉතින් දැන් මේක දරා ගන්නම බෑ ඇවිල්ලා කිව්වා දැන් නම් මං උණ ගහක්ම තමයි කිව්වා. ආයන්න දැන් මං උණ ගහක්ම තමයි කිව්වා. ඊට පස්සේ ගුරුන් වහන්සේ ඇහුවා කතා කරන උණ ගස් දැකලා තියෙනවද? නෑ කිව්වා. ආයනෝ ගිහිල්ලා උණ ගහක් වෙලා එනවා. ආයන ගිලුණ ගහක් වෙලා එනවා කියන. ඔබේ මනස මොනතරම් දියුණු වෙන්න ඕනද, පරිවර්තනය වෙන්න ඕනද හදවතින්ම? මේ ධර්මය අවබෝධ කරගන්න සමහර අයට ඔය පුදුම දේවල් කරනවලු. ඒ ආධ්‍යාත්මික දියුණුවන් සිද්ධ කරන ඔය ටිබෙට් ධර්මය, ඒ වගේ මහායාන ධර්මයේදී එහෙම හරි පුහුණුන් දෙනවලු. මහ පුදුම කර්මස්ථානයක් ලබා දීලා ඒක පච්චයක් වශයෙන් අතේ කොටලා දානවලු අවුරුදු 4කට කුටියකට. කුටියකට දාලා දොර වහනවා. දොර වැහුවට පස්සේ අනිත් එළියේ ඉන්න කට්ටිය තමයි අර ඇත්තන්ට දවසකට වේලක් කෑම කවුලකින් දෙනවා, හිරකුඩුවක් වගේ. ඒක ඇතුළෙම තමයි වැසිකිළිය තියෙන්නේ. ඒක ඇතුළෙම තමයි නිදා ගන්න ඕනේ. ඒක ඇතුළෙම අවුරුදු 4ක් ඒක ඇතුළේ ඉඳලා මේක අවබෝධ කරගෙන තමයි එළියට එන්න ඕන. ඉතින් අපිත් ඉන්න ඔය ලංකාවේ ඉන්න උන්නාස කෙනෙක් ගිහිල්ලා අවුරුදු 3ක් වෙනකන් ඉඳලා අවබෝධ වෙලා නැහැ. අවුරුදු 4ක් නම් ඉන්න බෑ කියලා ඇවිල්ලා තුරෙන් එළියට. මේ තුන්ටත් අන්න එහෙම කරනවා. දැන් මේ ඉස්සරහා මේ පොඩි පොඩි කුටි හදන අර කන්ටේනර්ස් කුටි ගෙනල්ලා හදලා මේක අවබෝධ කරගෙන එනකන් අවුරුදු 4කට වහලා ගන්න ලොක් එක. මේ උන්දල දැම්මොත් එහෙම ප්‍රෙෂර් වැඩි වෙලා, එහෙම නැත්නම් සීනි වැඩි වෙලා, කොලෙස්ටරෝල් වැඩි වෙලා එවලෙම මැරෙන සුමානේ දවස් 4ේ. පෙත්ත ගන්න බැරි. එහෙම නැත්නම් ඒ කන්ටේනර් පෙට්ටියෙදම ක්ලිනික් එකක් ගෙනල්ලා හයි කරන්න වෙනවා මේකට. නැත්තම් තියන්න හම්බෙන්නේ නැහැ. අර ඒ තරම් පින්නතුනේ මේ ගැඹුරු ධර්මයක් මේක. තේනානේ? ගම්භීර ධර්මයක්. ඒක තේරුම් ගන්න මේ ලේසියෙන් අපේ දින ඔය මේ මෝඩ පඬිතකමට වැඩේ කරගන්න බෑ. මෝඩ පඬිතකමට කරගන්න බැරි බොහොම ගැඹුරු ධර්මයක්. උගත් කමට කරගන්න බැරි දෙයක්. ඇයි පින්නතුනේ? ඉන්ද්‍රිය විෂය නොවන දෙයක්. ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? හයක් තියෙනවා. මනසත් ඉන්ද්‍රියක් හැටියට ගන්නවා. ඒක ඉතින් අර ඇහැක් වගේ කනක් වගේ තැනක පිහිටලා තියෙන එකක් නම් නෙමෙයි. නමුත් ඒකත් ඉන්ද්‍රියක් වශයෙන් ගන්නවා. නමුත් අර පහේ සම්බන්ධතාවයෙන් පවතින එකක්. ඒ වගේම పూర్ව ජන්මවල කර්ම බල ශක්තියින් තියෙන එක. මනුස්සයෙකුට වැඩියෙන්ම ජීවිතේ බලපාන්නේ పూర్ව ආත්ම බල ශක්තියන් වලට වඩා මේ ආත්ම භාවයන් වල බල ශක්තියලු. මේ ආත්ම භාවයේදී ඔහු පරිහරණය කරන පැවැත්ම තුල පවතින බල ශක්තිය. ඒ නිසා මේ ආත්මේ හරියට කල්යාණ මිත්‍රයන් සිරු තිබුණොත්, ඥානෙ තිබුණොත් పూర్వ భవయన్ హి పారమీ బల అడువడి కొహమ తిబునా మీ ఆత్మే కెపవీమే సత్య అవబోధ కరగాన పులవాన్. දැන් ඔයත් විශ්වාස කරනවද මේ දැන් මේ විදියට අපි නිවන් දැක්කොත් ඊළඟ ආත්මේ උපදින්නේ නැහැ කියලා? ඈ බුදුහාමුදුරුවෝ ඊළඟ ආත්මේ උපදිනවද නැද්ද? උපදින්නේ නැහැ. ඈ උපදින්නේ නැතිලු. ඉපදෙනවා කියන්නත් බෑ, ඉපදෙන්නේ නැහැ කියන්නත් බෑ. ඔය විදියටම කොසල් මහරජ ගිහිල්ලා අහනවා, ඔය උප්පලවන්නා රහත් මේනින් වහන්සේගෙන්, පටාචාර රහත් මේනින් වහන්සේගෙන් ඕමෝම ගිහිල්ලා ආනන්දහාමුදුරුවන්ගෙන් සරි උත්තර ඔක්කොගෙන් අහනවා, බුදුහාමුදුරුව ලබනාත්මේ උපදීද නූපදීද? උත්තර හම්බ වෙනවා, එසේ දේශනා කර නැත. උපදින්නෙත් නැද්ද නූපදින්නෙත් නැද්ද? එසේ දේශනා කර නැත. අර මෑණියෝ කිව්වා වගේ උපදින්නේ නෑලු කියලා දිනනවා කියලා, එසේ ඒව දෙන්නෙත් නැත, ඒව කියන්නෙත් නැත. ඊට පස්සේ රජතුමා ඉතින් කල්පනා කරනවා, මේක හරි වැඩක් නේ, මේක හරි වැඩක් නේ. සම්පූර්ණ වැරදි. අපි ගත්ත බෞද්ධ චින්තනේ හරිම බාලයි. ඒ බාල එක තමයි දැන් මිනිස්සුන්ට ලෝක උරුමයක් බවට පත් වෙන්නේ. ඒක හරියට ගන්න ඕන, හරියට සමාජගත වෙන්න ඕන හරිදී. ඊට පස්සේ කියනවා, මහරජ මේ මහා සාගරේ බිඳු මනින්න පුළුවන් ගණිතඥයෙක් ඔබ ගාව ඉන්නවද? නෑ කියනවා. එතකොට මේ ගංගා නම් ගඟේ වැලියට කීයක් තියෙනවද කියලා ගණින්න පුළුවන් ගණිතඥයෙක් ඉන්නවද? නෑ කිව්වා. මේ අනන්ත ආකාශයේ දිග බලල මනින්න පුළුවන් ගණිතඥයෙක් ඉන්නවද? නෑ කිව්වා. ආන්න ඒ වගේ මහරජ අනන්ත වූ අකාලික වූ දේ එලෙසම අනන්ත වශයෙන් අකාලික වශයෙන්ම තේරුම් ගත යුතුයි. දැන් මං කිව්ව එක තේරුන්නේ නැනේ? තේරුන්නේ නැහැ. තේරෙන්න ඕනත් නැහැ. ඊට වැඩිය දෙයක් තේරුම් ගන්නවට වැඩිය දෙයක් මෙතන තියෙනවා. මා විමසන දෙය තමයි මතු උපදීනවද නැද්ද කියන එක නෙමෙයි, මේ මොහොතේ ඔබ විපදිලාද ඉන්නේ කියලා. මේ මොහොතේ ඔබ ඉපදිලාද ඉන්නේ? එතකොට කියව, ඔව් මම මේ ඉපදිලා ඉන්නේ මේ අගේට. ඒක නිකන් චිත්ත මායාවක් විතරයි. චිත්ත මායාවෙන් මිනිස්සු මහ පොළොවේ අයිතිය කියනවා, ජාතියේ අයිතිය කියනවා, භාෂාවේ අයිතිය කියනවා, ශරීරයේ අයිතිය කියනවා, සතර මහා භූතයෝ hina වෙනවා. මම වැරදි නම් නිවැරදි කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හරිද වැරදිද? හැබැයි ස්වාමීන් වහන්සේ කිව්වද උපදින්නේ නැහැ කියලා? උපදිනවා කියලා කිව්වද? ඒත් නැහැ. උපතක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා කිව්වද? ඒත් නැහැ. පොතේ හැටියට නම් පොතේ හැටියට නම් උපදින්නේ නෑලු කියලා කිව්වෙත් කිව්වද? ඒව කිව්වෙත් නෑ. අන්න බුදු වදනේ තියෙන ගැඹුර. ඊට පස්සේ අහන්න බලන්න, ඔය ලංකාවේ උපදිච්ච බුදුහාමුදුරු ගැනද කියන්නේ, ඉන්දියාවේ උපදිච්ච බුදුහාමුදුරු ගැනද කියන්නේ? මම මේ කියන්නේ ලංකාවේ උපදිච්ච බුදුහාමුදුරු ගැනක් නෙමෙයි, ඉන්දියාවේ උපදිච්ච බුදුහාමුදුරු ගැනක් නෙමෙයි. බුදුහාමුදුරු රටක උපදින්නේ නැහැ. ජාතියක කුලයක වර්ගයක උපදින්නේ නෑ බුදු කෙනෙක්. ඒ අදහස් වෙන්නේ මොකද්ද? බුදු කෙනෙක් සෑම විටම උපදින්නේ රැය දහවල ඉක්මවා, කාලය ඉක්මවා. මේ රටවල් ගෝත්‍රවාද, ජාතිවාද ඉක්මවා බුදු කෙනෙක් උපදින්නේ. ඒ නිසා යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබට ධර්මයේ දකින්න නැතුව මාව දකින්න බෑ. දැන් අපේ මිනිස්සු ධර්මයේ දකින්න නැතුව බුදුන් හොයන නිසා තමයි බුදුහාමුදුරු ලංකාවේ කියනවා, බුදුහාමුදුරු ඉන්දියාවේ කියනවා, බුදුහාමුදුරු හරේ කියනවා, මෙහේ කියනවා. මට නම් කොහෙ වුණත් කමක් නෑ. තොර වරදක් කියලා මම කියන්නෙත් නෑ. ඓතිහාසික තොරතුරු හොයන ගැටි ඓතිහාසික තොරතුරු සොයන්න ඕන. ඒව තර්කවාද විවාදවලට භාජනය වෙන්න ඕන. හේතු සාධකත් එක්ක ඒව තහවුරු වෙන්න ඕන. ඒක එහෙම වෙලා තියෙනවා. ඒක ඓතිහාසික සාධක. උගත්තු බණ ඇහුවොත්, සද්ධර්මයේ දේශනා කරොත්, ධර්මයේ කල්පනා කරොත් එහෙම ඇත්තන්ට උකහා ගන්න බෑ. එතකොට උගතෙක් නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ උකහා ගන්න දෙයක්ම පමණයි. එතකොට මේ අකාලික අවේදිත නිරෝධ සහගත දේ උගතෙකුට කවදාවත් ගෝචර වෙන්නේ නැහැ. ඇත්තටම අපිටත් මේක තේරුම් යනකම් මේක පිස්සුවා. කොච්චරද කියනවනම් මට බන කියන අයට මට පොල්ලක් අරන් ගහන්න තරමට කේන්තිය තිබ්බා. ඇයි හේතුව? මුන් කියනවා කියනවා මට තේරෙන්නේ. ඉතින් ඒ තරහව ඔය ඇත්තන්ටත් එනවයි කියලා මම විශ්වාස කරනවා. මේක තේරුම් ගන්න උත්සාහ කරන අයට දැන් ගානක් වුණත් හදාගන්න උත්සාහ කරන කරන එක හදාගන්න බැරි වෙනකොට නේද කේන්දියක් යනවනේ. වැඩක් වේවා, කෑමක් හදන එකක් වේවා, ඇඳුමක් මහන එකක් හරි වේවා, මොනවා හරි දෙයක් කරන එකක් වේවා, එක කරලා ඉවරයක් නැති වෙනකොට හරි, කරගන්න බැරි වෙනකොට හරි කේන්දියක් එන ස්වභාවය. නමුත් ඉතින් ඒකට අහුවෙන්නේ ස්වභාවයෙන්. ඉතින් කේම් තියෙනවා. මනසේ එන වේගයන් එලෙසම බාරගන්නේ අඥානය. මනසේන වේගයන් විදර්ශනඥානයෙන් බලන්නේ මේ ප්‍රඥාවන්තය. අඥානය කියන්නේ මනසට එන වේග ඒවලම ඒ විදියට මහුල ගන්නවා. ඥානවන්තයා එසේ කරන්නේ නැහැ. එසේ කරන්නේ නැහැ ඥානවන්තයා. එයා බොහෝම ඉහලින් ඉඳන් දකින්නේ. පෘථග්ජනය හරියට මේ පොළොවේ මෙහෙම ඇවිදගෙන යනවා වගේ, කාර් එකක් එළවගෙන යන්නේ පොළොවේ ඇවිදගෙන යනවා වගේ තමයි දකින්නේ. හරියට ට්‍රැෆික් සේවා මේ හොඳට අහු වෙන ඔක්කොම. එයා ඉන්නේ පොළොවේ ඇවිදයි යන්නේ. ආර්ය ශ්‍රාවකයා මොන වගේද දකින්නේ? ගුවන් යානයෙන් යනවා වගේ දකින්නේ. ගුවන් යානයේ යන කෙනාට පොළොවේ ට්‍රැෆික්ස් අදාළද? අදාළ නැහැ. අස්සන්න පාරවල් ටිකක් පේන, ඒගොල්ලෝ චූටියට පේන්නේ. පොළොවේ ඉන්න අයට තියෙන ප්‍රශ්න එකක්වත් නැහැ නේද? මම ඔක ගුවන් යානකේ යද්දිම තමයි කල්පනා කරේ. දැන් බලන්න අර මිනිස්සු කොච්චර ට්‍රැෆික් එකක ඉන්නවද? අර පොලිස් කාර්යෝ අරින් දුවනෝ, මෙහෙන් දුවනෝ, බස්ෙන් දුවනෝ. ඔය එකක්වත් අපිට තියෙනවද? අපි මේ පොළොවේ නෙමෙයි ඉන්නේ, පොළොවෙන් උඩ. ඔය ලයිට්ස් එකක්වත් නැතුව අනන්ත ආකාශය ඔය යනවා. ඒකවල බලන්න, මේ පොළොවෙන් මිදුනට පස්සේ, ඉන්ද්‍රියන්ගෙන් මිදුනට පස්සේ එයා ඊට වඩා ඉහළින් දැක්කාම මේ විශ්වීය ගමනක් තියෙනවා. පොළොවේ ඉන්න අයට තමයි ඔක්කොම ට්‍රැෆික් ලයිට්ස් තියෙන්නේ. පොළොව යද්දි හරි පීඩාකාරී. ඒ වගේම කොච්චර හයියෙන් ගියත් රහසින් යන ගමනත් එක්ක බලනකොට ඒක බොහොම පුංචි ගමනක්, හිමින් ගමනක් නේද? දැන් මෙතන ඉඳලා අපි කතරගමට යනකොට අරක වෙන රටකට හරි යනවනේ නේද? එතන ඒ නිසා ලෞකික ගමන කොච්චර වේගෙන් වුණත් හරි හිමින් ගමනක්, පොඩි ගමනක්. එනිසා ඉන්ද්‍රියන් වලින් බැසගත්ත කියන්නේ පොළොවේ ඉන්නවා වගේ. ඉන්ද්‍රියන් වලට බැසගත්ත කෙනා, ඉන්ද්‍රියන් අල්ලගත්ත කෙනා පොළොවේ ඉන්නවා වගේ. ඉන්ද්‍රියන්ගෙන් මිදුණු කෙනා අහසින් ගමන් කරනවා වගේ. එනිසා රහතුන් අහසින් ගමන් කරන්නේ. උඩ ඉඳන් බලන්නේ, ලෝකේ දිහා බලන්නේ උඩ ඉඳන්. ඉන්ද්‍රයන් දිහා බලන්නේ උඩ ඉඳන්. මේක ඇතුලේ ගිලා බහැලා නෙමෙයි බලන්නේ. දැන් බලන්න, ඔබ ওই පංචස්කන්ධේ ඉන්ද්‍රයන් අස්සේ නිකන් ගිලා බහැලා නේද බලන්නේ? ඒකෙන් මිදෙලා ඈත්ව බලන්න. ඒ කියන්නේ අල්ල ගන්න නැතුව බලන්න, නිත්‍ය කර ගන්න නැතුව බලන්න. අනිත්‍ය සංඥා ඕ සබ්බ ලෝකේ අනබිනත සංඥා, සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. නিত্য අනිත්‍ය මේකට බැසගත්තොත් නিত্যස කල නාසය දිව ශරීරය මන, එයා මගේ 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 කියලා කල්පනා කරනවා. මෙතනින් නික්මෙච්ච කෙනා මේක නිත්‍ය කරගෙන නැහැ. මේ ඉන්ද්‍රයන් තුල සිදුවෙන දේ දකින්නේ වක්කඩ ළඟ අර පෙන පිඩු වාගේ. මේ ශරීරය තුල ඇති වෙන දේවල් දකින්නේ, ඉන්ද්‍රයන් තුල ඇති වෙන දේවල් දකින්නේ මොකෝ වගේද? වක්කඩ ළඟ වෙන පිඩු වාගේ. ඇත්තට වශයෙන් වක්කඩ ළඟ පෙරබඩු වගේ නෙවෙයිද ඔබේ ලයිෆ් එක ගලාගෙන ආවේ? ලොකු බෝල පිපුණ, පොඩි බෝල පිපුණ, ඒව ටිකක් දුර ගියා, ආයි පුපුරලා ගියා නේද? ආයි අලුත් අලුත් දේවල් හට ගන්නවා, ආයි ටිකක් බෝල දුරට යනවා, ආයි පුපුරලා යනවා, ආයි තියෙනවා. හැමදේම වෙනස් වෙනවා, හැමදේම වෙනස් වෙනවා. වක්කඩ ළඟ පෙන පිඩුවාගේ තමයි ජීවිතේ. දැන් මේක තේරුම් ගත්තාම මෙයාට මේ පෙන පිඩු ගොඩ අල්ලගන්න නැතුව, මේ වක්කඩ අල්ලගන්න නැතුව වාසය කරන්න පුළුවන්ද බැරිද? දහමට අනුව තමා දෙස බලන්න. ඒක තමයි ධම්ම අනුපස්සන. ධර්මය අනුව ජීවිතයේ දෙස බැලීම. ඒක භාවනාවක්. ඉතින් එතකොට මෙතන භාවනා කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එයා ඇස් දෙක අරගෙන හිටියත්, ඇවිද ඇවිද කළත්, වාඩි වෙලා හිටියත්, සැතපෙලා ඉදි කල්පනා කළත්, ධර්මය අනුව ජීවිතයේ බැලුවනම් එයා ධම්මානු පස්සන කළා. අරමුණක එක අරමුණක රැඳිලා කරන භාවනාවකින් සමස්ත ජීවිතේ තේරුම් ගන්න බෑ පින්නතුනේ. දැන් මට බැරිද ඕගොල්ලෝ එක අරමුණකට දාලා භාවනාවක දාන්න? මට ලේසි ඒක. මෙච්චර කර්මාචාරයන් වහන්සලා කතා කරන්න ඕනේ නැහැ. එතකොට දැන් හුස්ම දිහා බලාගෙන පැයක් දෙන වෙනම ඉන්න. අර වෙන ප්‍රශ්න අමතක කරලා හුස්ම දිහා බලාගෙන හිටපු නිසා, හුස්ම ඒ හැටියට කරදරයක් දීපු ප්‍රශ්නයක් නොවන නිසා හිත සමාධිගත වෙනවා. අර ගැටලුවක් නැති එකක් දිහා බලාගෙන හිටපු හේතුවට ඒකත් හොඳ තාවකාලික පිළියමක්. ඒ ගැටලුකාරී දේවල් ඔස්සේම හිත යොමුවලාම ගැටලු වැඩි වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. අපි හුස්මත් එක්ක තරහත් නැහැ, යාළුත් නැහැ. හැමදාම තියෙන හරිම මධ්‍යස්ත අරමුණක්. එතකොට ඒ තුලම ඉන්නකොට අනිත් ප්‍රශ්න අපේ විඥානයේ පරිහරණය කරන්නේ නැති නිසා ඒව අමතක වෙලා ගිහිල්ලා හුස්ම පිළිබඳව සමාධියක් ඇති වෙනවා. හැබැයි ඒවා අපිට අයිති වෙන්නේ තාවකාලික තරංග ප්‍රහාණයක්. මොකද අපි පොඩ්ඩක් අර අවධානය යොමු කළා වෙන පැත්තකට තිබුණ නිසා පොඩි සැහනයක් ආවා විතරයි. එහෙම නෙමෙයි, දැන් අපි පින්නතුන්ගේ ප්‍රඥා වර්ධනය කරනවා, හිතන්න පුරුදු කරනවා. එතකොට මේක වෙනවා චින්තාමය ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට මේවා කෙරෙහි ධර්මය පිළිබඳව සිහිය පුරුදු කරනවා. එතකොට සති සම්පජඤ්ඤේ එතන දියුණු වෙනවා. එතකොට ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් ආකාරවතී සද්ධාාවක් ඇති කරවනවා. ඒ කියන්නේ මේ කරුණු කරුණු වල හේතු හේතු දකමින්, ආකාරය දකමින්, ස්වභාවය දකමින් තේරුම් ගන්න. එතකොට අපිට ඒකට ඇති වෙන්නේ මොකද්ද? මොන සද්ධාවක්ද? හොඳ ආකාරවතී සද්ධාාවක්. කරුණු තේරුම් අරගෙන ඇති කරගත්ත ශ්‍රද්ධාවක්. ප්‍රත්‍යක්ෂ ඥානයක්. විශ්වාස ඥානයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයක්. බුදුහාමුදුරු විශ්වාස කරන්න කියලා සමහර අය කියනවා. බුදුහාමුදුරු නම් දේශනා කරේ විශ්වාස කරන්න හදනකොටත් කිව්ව විශ්වාස කරන්න එපා කියලා. අර උපාලේ ගෘහපතියත කොහෙද ඇවිල්ලා අර නිකණ්ඨනාත පුත්තගේ හිටියනේ නේද ප්‍රධාන දායකයෙක්. එයා ඇවිල්ලා පහ දින්න හදනකොට කිව්ව කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. අද පැහැදිලා හෙට බැනලා යන මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා ඕ කලබල වෙන්න එපා. මට මෙයාව ෂුවර් නෑ. හරියට තේරුම් ගන්න දහම. එතකොට ආයි කියන ස්වාමීනි ඒ වචනේ නිසා මම තවත් පැහැදුනා කිව්වා. ඒ වචනේ නිසා තවත් පැහැදුනා. මං වගේ ධනවතෙක් මාව පහදවා ගන්න, මාව කණ්ඩායම් වලට එකතු කරගන්න පුරකනවා. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි. පහදින්න එපා. තව ඉස්සන්න කිව්වා තවත් පැහැදුනා කිව්වා. මේ වෙනකොට දායකයෝ එහෙම නැත්නම් මිනිස්සු එහෙම නැත්නම් ඔලුගෙඩි ප්‍රමාණය වැඩි කරගන්න ආගම් ආගම් තුල කොටස් පුදුම විදියට මහන්සි වෙනවා. හරියට ඒකත් අර වෙළඳ ප්‍රජාව වැඩි කරගන්නවා වගේ බලන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ජනතාව ආකර්ෂණය කරන්න පුළුවන් මොනවා හරි දෙයක් කළා ජනතාව එකතු කරනවා. අපිට නම් එහෙම එකක් තුන්වන් සරණින් තාම නැහැ. ඉන්නවනම් හිටපම් බැරි නම් ඵලයන් යන්න කියලා තමයි ඉන්නේ. අර කිව්වා වගේ නුවණ තියෙන අය හරි නැති අය හරි තවත් පැහැදිලා එතකොට ඉන්නවා. ඉන්නවනම් හිටව නැත්තම් ඵලයන් යන්න කියලා කිව්වහම තවත් පැහැදිලා ඉන්නවා. මේක මේ අපි උගන්වන්න ඔය ඇත්තන්ට උමනා මේ අපිට මොනවා හරි දෙයක් නෙමේ. නුවණැති මිනිස්සයා කොහොමත් මේක වැඳලා පොදලා හරි කොහොම හරි ඕ කැපවීම කළා ඔළුවෙන් හිටගෙන මේ ධර්මයේ විමසලා හරි මේක තේරුම් ගන්නවා අනිවාර්යෙන්. මොකද හේතුව මේ ධර්මයේ තේරුම් ගැනීමේ වටිනාකම තියෙන කාටද? තමාටමයි. තමන්ගේ හිත පිරිසුදු කර ගැනීමේ වගකීම් වටිනාකම තියෙන තමාටමයි. හිත කියන්නේ මහා සංස්කාර ගොඩකින් හැදිච්ච දෙයක් නිසා ඒ සංස්කාර කන්ද ලිහන්න මේ හැම බණපදයක්ම උපකාරකයි. තේරුණා නේද? දැන් වී හාල් කුල්ලක් අරගත්තාම මොකද ඉස්සර අම්මල කරේ? වාඩි වුණා, එන ගහගෙන කොහේ හරි උළුවත්ත උඩ හරි කොටයක් උඩ හරි අරක අහුල 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 ගියා. දැන් නම් දකින්නත් ආසයි වීයට අහුලන කෙනෙක් ඒව නේද? දැන් වී ගල් ඒව මේව නැතිව නෙයි. මේ නිසා ඉතින් අයිඳින්න ඕනේ වීයට ඇහිඳලා 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 තමයි. ඒ වගේ අපේ හිතෙත් එක කුල්ලට දාලා අරගෙන මේක ඇහිඳගෙන 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 යන්න ඕන. ඉතින් ධර්මයෙන් පෙන්නනවා නිරන්තරයෙන්ම මෙන්න මේවා 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 ඔබ ළඟ තියෙන දුර්වලතා, මේ ඉවත් කර යුතු දේවල් කියලා පෙන්නනවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය. අර දැක්ම නැත්නම් අන්ධයට වියට අහුලන්න බෑනේ. සම්මා දිට්ඨිය තියෙන්න ඕන, ධර්මයෙන් දැක්ම තියෙන්න ඕන. ඒ ධර්මයෙන් දැක්ම තුල එයා දකිනවා මේ ඉවත් කළ යුතු මේ 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 ක්ලේශ මූල ක්ලේශ ධර්ම කියලා මෙයා දකිනවා. මේක විශිෂ්ට ධර්මයක් වෙනතුරු. මනුස්සයට හැදිලා තියෙන ඉන්ද්‍රියන් 6යි, ඉන්ද්‍රියන් 6ේ තියෙන කිසිම ශක්තියක්කට කරන්න බැරි වැඩක් තමයි නිවන් දකින්න එක. ඒක තේරුණාද? ඉන්ද්‍රියන් 6යි ලැබිලා තියෙන, ඉන්ද්‍රියන් 6ෙන් එහෙකටවත් ශක්තියක් නැහැ නිවන් දකින්න. ලංකාවේ බුද්ධ ආගමේ හැටියට නිවන් දකින්න බැහැ මේ කාලේ. ඒක බුද්ධ කාලේ කරන්න ඕන. මේක මම හිතන විදිහට මේක ලංකාවේ බුද්ධ ආගම නෙමෙයි, මේක විශ්වීය බුදුදහම. විශ්වීය බුදුදහමේ හැටියට මේ විශ්වීය බැඳීම් රහිත ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ආත්මයක් නැති කරන ලබනාත්මේ නූපදින ඉන්න ස්වභාවයට නෙමෙයි. ඔව්, මෙතරත් උපතක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්, එච්චරයි. මෙතරත් උපතක් නැහැ. මෙතන උපතක් අල්ලන් හිටියොත් මොකද වෙන්නේ? හොඳට බලන්න මෙතන උපතක් අල්ලගෙන දින්නේ කියලා. ඒ උපතත් එක්ක ගතියක් පුරුදු කරනවා ඇති. ඒ ගතියත් තේරුම් ගන්න තමයි මොන වගේ ගතියක්ද රැස් කරගෙන තියෙන්නේ කියලා. අනිවාර්යෙන් තමන්ගේ හිතට තමන් කරපු කියපු දේවල් වලින් ඔක්කොම ටික රැස් වෙලා ඊට පස්සේ ටෝටල් එක එකතු වෙලා තියෙනවා මෙයාගේ සුදුසු කම් මෙතෙන්ට කියලා. විශ්ව සාධාරණ නීතිය මනස, ඒකේ ස්වභාවය ඒකයි. අර කරපු කියපු දේවල් ටික ඔක්කොම ටික එකතු කරනවා, ලකුණු ටික එකතු කරලා මෙයාගේ ලකුණු මෙච්චරයි කියලා 31 තලෙන් ඒකට දානවා. පළවෙනි තලයටද, දෙවෙනි තලයටද, තුන්වෙනි තලයටද, හතරවෙනි තලයටද, 6 වෙනි, 7 වෙනි, 8 වෙනි තලයටද මෙයා සුදුසු කියලා ටෝටල් එක දානවා. ඉතින් ලකුණු 0 වගේ තියෙන අය, බිංදුව වගේ තියෙන අය කොහෙද යන්නේ? අපායට යනවා. අවීචයට යන්නේ නැතුව තව පොඩ්ඩක් ලකුණක් එහෙම තියෙන කට්ටිය ඒ උඩට උඩට එනවා. තිරිසන් අපායට දානවා. මේ සිද්ධිහා බැලුවාම පින්නතුනේ ඒ හිත ඇතුළේද කොහෙද තියෙන ඒ ගති ස්වභාවය කියලා හොයාගන්න පුළුවන්. දැන් අපාය යන්න හිටපු කෙනෙක් වුණත් මේ නිවන් දකින්න පුළුවන්. දැන් සමහර අය වචනේම කියලා තියෙනවා, ස්වාමිනාත හම්බුන වෙන්න අපි ධර්මේ නොසන්න ස්වාමිනාත අපාය තමයි අපි යන්නේ කියලා. එහෙම කියපු අය ඉන්න ඕන තරම්. ධර්මේ අහපු නිසා ස්වාමිනාත ගොඩ. එහෙම නේද? ධර්මයෙන් පුරුදු නොකරනම් එහෙම. ඔව්, පුතජනයාට gedara වැනි අපාය. අපායට යන ස්වභාවය වැඩි. මේ අවස්ථාව ලැබෙන පින්න තුනේ අනිත් සත්ව ආත්ම වගේ නෙමෙයි හැම සතෙක්ම කනෝ බොනෝ. හැම සතෙක්ම ළමයි හදනෝ. මාළුවෙක් පවා හදනවනේ, පැටව හදනවා. හැම සතෙකුටම වාසස්ථානයක් තියෙනවා. හැම සතෙකුටම මොනවා හරි පැවැත්මක් තියෙනවා. නමුත් මේ බෞද්ධයෙක් උනේ, බුද්ධ වචනයක් අපිට හම්බ වුණේ, මෙන්න මේ සමස්ත ලෝකය තේරුම් ගන්න, තත්තාකාරයේ තේරුම් ගන්න, පවතින සත්‍ය තේරුම් ගන්න. එතකොට කොහොමද මේක තේරුම් ගන්නෙ? තත්ත විපස්සනා. හැම මොහොතකම ඇයි 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 කියන ක්වෙස්චන් එක දාගන්න ඉස්සරහින්. ඇයි? ඇයි මට දුක හිතෙන්නේ? ඇයි මට බය හිතෙන්නේ? ඇයි මට ඉරිසියාව හිතෙන්නේ? ඇයි මට ලෝභය හිතෙන්නේ? ඇයි මට තරහ යන්නේ? ඇයි මට ඇලීම් හටගන්නේ? ඇයි මම කියලා හැඟීමක් ඇති වෙන්නේ? ඇයි මම පෙළන්නේ මේ? ඔන්නෝම ඇයි ඇයි ඇයි. තත්ත විපස්සනා කියන්නේ ඒක. ඉතින් බලන්න ඕන. ඇයි? ආන්න එතකොට තමයි පින්නතුනි මේ ලෝකේ තියෙන තත්තාකාරයේ මානසික යථාර්ථයේ ස්වභාවය පේන්නේ. අපි අය ඇයි ඇයි කියලා හිතන්නේ. ඒ ඔක්කොම අනුන්ට පටවන්නේ. අනුන්ට පටවල පටවල ගිහිල්ලා අවසානයේ තමයි මේ දැන් ජීවත් වෙලා ඉන්නෝනේ. අවසානයේ කරගන්න බැරි තරමට ඉපැද්දුවට අම්මා තාත්තටත් බයිනවා. අපි මොකටද ඉපැද්දුවේ කියලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය වගේ ගියාට පස්සේ විශ්වවිද්‍යාලයේ ඉන්න කොල්ලෝ ටික එකතු වෙලා අලුතෙන් යන කෙල්ල කොල්ලන්ට උගන්වන උඹලා අම්මලා තාත්තලාගෙන් දීපල ඉල්ලගනින්නilla. මොකද හේතුව අම්මා තාත්තලා ජොලි කරන්න ගිහිල්ලා තමයි උඹලා හම්බුනේ. ඒ නිසා තමයි උඹලා දුක් විඳින්නේ. සියලුම දීපල සීරිමාන්ත ඉල්ලගනින්නilla. මොකද හේතුවයි ළමයි තුත් ඇවිල්ලා කියන ඕගොල්ලෝ අපිට දෙන්න ඕන. එයි එයි පුතේ උඹලා ජොලි කරන්න ගිහිල්ලා තමයි අපි හැදුනේ. නැත්තක අපි අගේට කොහෙට හරි එලා හිටියෝ. එනිසා දිවියෝ දීපල ඔක්කොම දීරියා කියලා. කොහොමද සමාජයේ විෂම වෙන විදිය? දැන් යුනිවර්සිටි යන්න ගලින් ළමයින්ට ඕව උගන්නලා යවන්න ඕනේ. නැත්තම් අර ළමයෙක් ඔළුව නාස්ති කරලා එව්වට පස්සේ ඉවරයි. ළමයෙක් නෙමෙයි එන්නේ මරුවේ. ඊට පස්සේ හිතනවා අනේ මේ මගේ දරුවද මේම උනේ කියලා. ඒ නිසා ලෝකෙට පවරන්න එපා. නෝනින් විමසල බලන්න. එතකොට මේකේ කෙලවර මොන වගේද? මේක කෙලවර පින්නතුනේ අර පිඟාන පිරිසුදු කරගෙන ගියා වගේ. මේක හරියි කෙලවර තමයි. ඒ තං සන්තං, එතන හරිම ශාන්ත තැනකට අපි එනවා. ඒ තං ප්‍රණීතං, එතන හරිම ප්‍රණීතයි. අර සබ්බාසව සූත්‍රය කියන වචන ටික මේ ගන්න. සියලු සංස්කාරකයන්ගෙන් කුණු දුහු ඉදි වලින් රජස් වලින් පිරිසුදු වුණු මේ සිත සාන්තයි ප්‍රණීතයි. මෙන්න මේ ප්‍රණීත සාන්ත සිතක් උපද්දව ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ. මේක නිකන් පිටින් අයිසින් තවරලා වගේ නෙමෙයි, ඇතුළතින්ම. නිසා මනස කවදාවත් හංගන්න එපා. මනස ගන්න ඕන ඉස්සරහට. හදවත ඉස්සරහට බන්දේ සිට ගන්න, හංගන්න එපා. මනස හංගලා හොරෙන් ජීවත් වෙන්න බෑ ඔබට. අවසාන කර්ම ධර්ම විපාක එන්නේ එතනින්. අනිවාර්යෙන් ඒක තමයි ඔබේ සංසාරගත තීරණය කරන්නේ. පැවැත්ම සැබවින් අයිතියක් නැති තැන අයිතියක් හැදුවාම, ගතියක් හැදුවාම ඒ ගතියට, ඒ අයිතියට එයා වේදනාව විඳිනවා. ඒක තමයි ස්වභාවය. එවනයිති මිනිස්සුන්ට ජීවිතේ කිසි දෙයක් හොයන්න ඕනේ නැහැ. නිවනක් ධර්මයක් මුකුත් හොයන්න අවශ්‍යත් නැහැ. ඊළඟ ආත්ම භාවයන්වල උපදින්නේ නැත්තම් ඒ නිසානේ නේ තියෙනවා. එතකොට මේ කතා කරේ වෙන පැත්තක්. එතකොට බෝධිසත්වය පවා බෝධිසත්ව පාරමී පුරාගෙන ඒ කණ්ඩායමත් එක්ක ආවා. ඒක වෙනම එකක්. ඒක අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර රැස් කරලා ඒක එකක්. මේ නිර්වාණ ධාතුවේ නිරෝධය පැහැදිලි කරන දර්ශනය එකක්. ඒ නිසා ඒ කොටස් දෙකක් ඒක. සමහර අය ඕක පටලවලා කෙලින්ම කියනවා මේකේ ආත්මයක් නැහැ, කවුරුත් නැහැ, අය උපදින්නේ නැහැ, මුකුත් නැහැ කියලා. එතකොට අවබෝධ කරගත්ත කෙනාට ඒක හරි වෙන්න පුළුවන්. ඈ අර එක රජ කෙනෙක් කිව්වා වගේ තමයි, පාන් කන්න බෑ කියලා මිනිස්සු ගෑ ගන්නකොට කිව්වලු, උන්ට පාන් කන්න බැරි නම් කේක් කපි කිව්වලු. රජතුමාට තේරෙන්නේ නැහැ මේ පාන් කන්න බෑ කිව්වේ, මේ පාන් කන්න සල්ලි නැහැ කියන එක. මිනිහගේ හිතේ මේ මිනිස්සුන්ට පාන් අපිරිය වෙලා ඒක නිසා කන්න බෑ කියන මුට එන කේක් කපි කිව්වා. ඒ වගේ අපි යම් තැනක ස්ථාවරකව ඉඳගෙන එයාගේ ස්ථාවරය තුළ බල්ල වැඩන්නේ. දැන් මට කියන්න පුළුවන් හරි ෂෝක් හරි සාන්තයි, මේ පාඩුවේ ඉන්න තියෙන්නේ, ඔය නිකන් ඉන්න තියෙන්නේ. දැන් සත්‍ය අවබෝධ කරගත්ත නැතිනුත් කෙනෙකුට නිකන් ඉන්න පුළුවන්ද? නිකන් ඉන්න බෑ. අනවබෝධය නිසා ඇවිල්ලා කොච්චර හරි මනසට වද දිනව, කරදර කරනවා, හිත හීලෑ නෑ, පාලනේ නෑ. දමනය කරගත්ත අශ්වයගේ පිටේ මිනිස්සෙක් යනවා, මේ ලස්සනට මම මේ අශ්වය පිටේ යනවා කියලා. අනිත් එක්කෙනෙක් කල්පනා කරලා කොහෙන් ඉන්න හරි ඉන්න අශ්වයගේ පිටට නගිනවා. අර අලිය පිටේ කරඩුවත් ගෙනියනවා, අලි හරිම හීලෑ කියලා හිතලා කොහේ හරි ඉන්න වල් අලියෙක් අල්ලලා නගිනවා. කොහොමද වැඩේ? නිසා තමන්ගේ හිත හීලෑ කරගත්තොත් තමන්ට ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව භුක්ති විඳින්න පුළුවන්. අපි ජීවිතේ හිතන්න පුරුදු වෙන්නේ මම මගේ කියලා බඳවගත්ත දෙයක් ගැනම නේද පින්නතුනේ. එතන ඉඳලා නේද හිතන්න පුරුදු වුනේ. ඒක බඳගත්ත දවසේ. දැන් ඔය ඇත්තොන මොනවා හරි මේ පැත්තේ ඉඩමක් අරගෙන නැත්තම් කවුරු හරි ගෙයක් හරි අරගෙන නැත්තම් ඒ ගෙවල් ගැන හිතන්න පුරුදු වෙනවද? නෑ. ගෙයක් ගත්තොත් එදා ඉඳලා ඒ ගැන හිතන්න පුරුදු වෙනවා. එතකොට මෙහෙම ඉන්න මිනිස් සමාජයක්. කොහොම සමාජය තුල එක්කෙනෙක් තෝරගන්නවා පිරිමියෙක් විසින් ගැහණියක් තෝරගන්නවා. එච්චර කාලයක් අවුරුදු 30ක් 40ක් යනකම් හිටිය කිසිපාරක් නැහැ. එදා ඉඳලා යා බිරිඳ කරගන්නවා. ඊට පස්සේ හිතන්න පුරුදු වෙනවද එයා ගැන? හිතන්න පුරුදු. හැබැයි මෙච්චර කාලයක් හිතුවද? හිතුවෙත් නැහැ, දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ, මොනව කරත් දන්නේ නැහැ. දැන් හිතනවා හරියට වද වෙනවා. ආන්න දැක්කනේ නේද? මගේ කරගත්ත තැන ඉඳලා තමයි හිතන්න පුරුදු. හිත ගැනත් ඔහොම තමයි. හිතත් මගේ කරගත්ත තැන ඉඳලා හිතන්න පටන් ගන්නවා. ඇස මගේ කරගත්ත තැන ඉඳලා හිතන්න පටන් ගන්නවා. කන මගේ, මම මේක ලොකු ගැඹුරු දෙයක්, මට මේ පුළුවන් විදියට මම මේක සරල කරේ. කන ආසය මගේ කරගත්ත තැන ඉඳලා මෙහෙම සරලව කියනවා. සමහර අය හිතනවා සරලයි කියලා. නිකන් පටලවල කියන්න ඕන. එහෙම කිව්වහම හරි ගැඹුරුයි. එහෙම හිතන්න එපා. සරල කොච්චර ගැඹුරු දෙයක් හරි සරලව දුන්නට ඒ සරල දේ තුලින් ඔබට මහා විශ්වීය ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන්. මගේ කරගත්ත තැන තමයි මේ තියෙන්නේ. ප්‍රිය වූ මනාප වූ දේ තමන්ට දුක පිණිස පවතිනවා. ඇත්තම දේන්නේ මේ ලෝකයක් මම කර ගැනීම නෙමෙයි තියෙන්නේ, සිත මම කර ගැනීම. දැන් මෙතන තියෙනවද වාහනය? සිත මම කරගෙන වාහනයක් කරගෙන. දැන් නිකම්ම වාහනයක් මතක් වුණාට කමන්නේ. ඒකේ ඇතුලේ ලෝභ ద్వේෂ මෝහ. අනුන්ගේ වාහන හොරකම් කරන්න හරි හිතෙන්නේ එතකොටනේ. දැන් මේ හුදු සංඥා නැතුව ඉන්න කියනව නෙමෙයි. මේකත් මතක තියාගන්න. සංකාර විඥාන නැතුව ඉන්න කියන නෙමෙයි. දෙයක් හඳුනා ගැනීමට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අත්‍යවශ්‍යයි. ඒක රාතන් වහන්සේ වුණත් ඒක පාවිච්චි කරනවා. හැබැයි රාතන් වහන්සේගේ නැත්තේ මොකද්ද? මම මගේ ආත්මය කියලා අවිද්‍යාසහගත බැඳීම නැහැ. බුදුහාමුදුරන්ට රූප පේනවා, හොඳට කන් ඇහෙනවා. නමුත් ශබ්දය, මේ රූපය මම මගේ ආත්මය කියන බැඳීම නැහැ. ඇයි බැඳීම නැත්තේ? නිරෝධ සිතක් වෙනම හොයාගත්තා, අවබෝධ කරගත්තා. විමුක්ති ඥානය අවදි කරගත්තා. අන්නේ විමුක්ති ඥානයෙන් බලද්දි තමයි මේකට නොඇලීම හටගන්නේ. දැන් මේක පුතඥයාට කිව්වට නොඇලී ඉන්න කියලා එයාට ඒක තේරෙන්නේ නැහැ. හැමදෙස්සම කියන්නේ නොඇලී ඉන්න, නොඇලී ඉන්න. එහෙම බෑ. එහෙම නොඇලී ඉන්න කිව්වට නොඇලී ඉන්න බෑ. ශාන්තව ඉන්න, සංවරව ඉන්න. එහෙම කිව්වට ඒක කරන්න බෑ. ඒක හරියට අර බදුරු කෝච්චියට සද්ද නැතුව යන්න කිව්වා වගේ. එයා මේක ඇතුලේ මුලාව දකිනවා. මේ හොල්මන් ගේ ඇතුලේ හොල්මන් තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. අම්බලමේ පිනා පිනා වලංගදක් ගෙනාගෙන ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට hina hina. මිනිස්සෙක් ජීවිතේ කතන්දරය කියපු විදිය. කවුද අම්බලමේ පිනා? ඔය ඉන්න ඔක්කොම ටික මිනිස්සු අම්බලමේ පිනාලා තමයි. වලං කදක් ගෙන මේ ගොඩාක් දේවල් වලං හදනවා වගේ ජීවිතේ හදාගත්තා. ගොඩනගාගත්තා. ස්වභාව ධර්මයේ විසින් මායාව විසින් ඒකට ඇනපි. ඒක බිඳපි ගොනා ගොනා. ජීවිතේ තේරුම් අරගෙන හිටියා මේවා කැඩෙනවා මේක බිඳෙනවා මේක නැති වෙලා යනවා කියලා හදවතින් ඈඩ් කරලා හිටියා. ඒවට මට hina hina. ඒ වල දුක් වෙන දෙයක් නෑ. ඒ නිසා මරණයේ දවසේ දුක් වෙන්නේ නැති මිනිස්සු එදා හිටියා. ඒකට මට hina hina ඇනලා මේක කුඩු වෙන දවසට ඒකට මට hina hina. ඔය එහෙමත් කියනවා නේ මම හොඳ නෑ නේ එහෙම කියන්නේ. මේ වෙන වැරදි අර්ථකථනයක් ඒක. සමහර ඒවට මහත්ය ගොඩාක් තියෙන වැරදි ඇති කරන දැන. ඒක මහත්මේ ගෞතම කියන එක මේ නිර්වචනය කළ උන්වහන්සේට ගෞතම කියලා කියන්නේ මේ අර ගවයෙක් වගේ ලුහඬ පිට වෙන්නේ කියලා කිව්වා. ඒක වැරදි කතාවක් ඒක. දැන් ගෞතම කියලා තාමත් ඉන්දියාවේ මිනිස්සු ඉන්නවා. මේ ඒක වංශයක් හැටියට, પરම්පරාවක් හැටියට, ගෝත්‍රයක් හැටියට සම්මා සම්බුද්ධ කියන කෙන් තමයි බුදුහාමුදුරුවෝ. ගෞතම කියන්නේ වංශේ. වංශයකට අදාළයි තියෙනවා. තාමත් ඒ නමක් නේ තියෙන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන කෙන් තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ නිර්වචනය වෙන්නේ සම්මා සම්බුද්ධත්වයේ කියලා. එතකොට අපි ඒ අර්ථ විග්‍රහය තුළ ඒක අපි බලන්න ඕන ගැඹුරින් ඒක කොයි විදියටද ගැලපෙන්නේ, ඒක සාධාරණද, ඒක ගැලපීම උදාහරණය හොඳයිද, ඒක ගෝචරයිද, ඒක බොහොම ඒක ඒ උපමාව උපමේය ගැලපෙනවද කියලා හරියට ඒක බලන්න ඕන. එහෙම නැතුව ඒක හැම කෙනෙකුටම මේ නිවැරදි උපමාවක් උපමෙයක් වුණත් කියන්න පුළුවන් කමකුත් නෑ. ඒකේ ලොකු දක්ෂතාවයක් නුවණක් තියෙන්න ඕන වැඩක් ඒක. එහෙම නැතුව ඒක කරන්නත් අමාරු වැඩේ. ඔබ හරියට සිහිය පිටවා ගන්න, හරියට ඥානය උදා කර ගන්න, හරියට ආධ්‍යාත්මික සීලය සිතෙහි සංවරභාවය ඇති කර ගන්න. සැනසීම ඔබ සොයා යා යුතු නොවේ. සැනසීම ඔබ සොයා ඒවි. සැනසීම ඔබ සොයා යා යුතු නොවේ. සැනසීම ඔබ සොයා ඒවි. ඒක එහෙම එන්න පුළුවන්. එනවා. මොකද විශ්වයේ මේ හැමතැනම සැනසීම තියෙනවා. මේ වටපිටාවේ මේ හැමතැනම තියෙන සැනසීම අපි ඒ සැනසීමට විවෘත වෙච්ච නැති නිසා, අපි මම්මම කියලා වෙන් වෙන නිසා සැනසීමත් එක්ක අපිට සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙනවා. සෙල්ෆෝන් සිග්නල් හැමතැනම නැති වුණාට, වයිෆයි සිග්නල් හැමතැනම නැති වුණාට සැනසීම හැමතැනම තියෙනවා. අපේ අය වයිෆයි සිග්නල් නම් අල්ලනවා හැමතැනම ගේ ටෙලිෆෝන් සිග්නල් හොයන තියෙනවද කියලා සැනසීම හොයන්නේ. සැනසීම ඕනම ගහක් යට මුලක් යට ගල් ගුහාවක ඕනම තැනකදී අල්ල ගන්න පුළුවන්. ඇයි ඒ සැනසීම? සැනසීම අල්ලගත්තොත් විතරයි අපිට මේ විශ්වය සොයන්න පුළුවන්. එතකොට තේරෙන්නේ නැහැ කියන මාතෘකාව ඔබට එනවා වෙන්න පුළුවන්. අලුතෙන් ආපු අයත් ඉන්නෝ. ඒ මාතෘකාව හොඳ එකක්. ඒ තමයි ඔබව ගවේෂණයට පොළඹවන කිති කැවීම. මාළු අල්ලන බිලිපිත්තක් දාව මිනිසයා අර උඩ තියෙන බට ගෑසෙනකම් බලාගෙන ඉන්නවා මාළුව අදින්න. අපි ඇල්ලුවේ නැතුණාට අනුන් අල්ලන ඒවා හරි දැකලා තියෙනවානේ. එතකොට බට ගෑසෙනකම් බලන් ඉන්නවා. ඒ වගේ අපිට නොතේරෙන තැන කියලා කියන්නේ එතන තමයි අපි කිති කවන තැන. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා. දැන් ගොඩට අදින්න දෙයක් තියෙනවා. දැන් විමසන්න දෙයක් තියෙනවා, තේරුම් ගන්න දෙයක් තියෙනවා. සමහර වෙලාවට මාළුවෙක් එල්ලිලා ඉන්නත් පුළුවන්, කිඹුලෙක් එල්ලිලා ඉන්නත් පුළුවන්, සමහරකට කට්ටි. එනිසා නොතේරෙනවයි කියන දැන් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක සාමාන්‍ය පුහුදුන් ගෙවල් දොරවල් වල ඉන්න මිනිසුන්ට නොකිය යුතුයි කියලා කල්පනා කරන දෙයක්. ඔච්චර නෙමෙයි, ත්‍රිපිටක ධර්මයක් ගිහියන්ට නොකිය යුතුයි කියන දේවල් තිබ්බසේ තිබුණා. අවිධර්මයේ ගිහියන්ට නොකිය යුතුයි කියලා දේවල් තිබ්බා. විනය පිටකේ හැම පොත් එහෙම ඉල්ලුවාම කියවන දූවිය මෙතන එනවා පොත් කියවන්න කියලා. ඉවරලා එළවනවා. මොකද විනය පිටකේ දෙන්නෙම නැහැ ගිහියන්ට. ඒක මොකද දන්නවද? ඕක බලපු ගමන් ආමුදුරන්ට බන කියන්න එනවනේ මේ යකු. ඒ නිසා ඒ පොත් ටික දෙන්නේ. මින් ගියලා ඉදේකුත් නැහැ ආමුදුරුන්ගේ විනය බලන්න. ඒක ඉතින් බලන්න ඕන වික්ෂුන් වහන්සේලාමනේ. තම තමන්ගේ විනය තම තමන් හදා ගන්න ඕන. එතකොට ගිහියගේ විනය හදා ගන්න ඕන. අනුන්ගේ විනය හදා හදා හිටියොත් එහෙම තමන්ගේ විනය නැති වෙන නිසා ලොකුම විනය තමයි තමන්ගේ කොඩි විනය අයින් කරගන්න එක. මොකද කොඩි විනය තමයි මේ සසරට බැඳිච්ච එක. ඒක තමයි තියෙන ලොකුම කොඩි විනය. ඔව් මම කියලා ගත්ත ස්වභාවය. ඉතින් ඔබව ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නව නම් දරුවෙක් හරි මහත්මයෙක් හරි බිරිඳක් හරි අසල්වාසියෙක් හරි ඔබව රිදවන වේදනාවට පත් කරන ඔබට මහා වාග්යක් ඒක. ඇයි? ඔබට ගොඩාක් දේ ඔහු උගන්වනවා. ගුරුවරයා. බස් එකේ අධිහරි බස් කන්ඩක්ටර් හරි කියනකොට ඔය නංගි ඉස්සරහට යන්න, ඔය අක්කා ඉස්සරහට යන්න, ඔය අම්මා ඉස්සරහට යන්න කියලා හරි කියනකොට ඉතින් ඒකත් ඉතින් ලොකු වැදගත්. ඒක දැනෙන විදිය වැදගත් අපිට. බස් එකේ නග්ග ගන්න නම් බොහොම කොන්දටත් අත තියලා බස් එකෙන් බස්සනකොට නම් ඔය ඇන්ටි ඉක්මනට බයින්ද ඉක්මනට බයින්ද කියලා බොහොම අමාරු එළවලා නග ගති තිබිච්ච ආදරේ බස ගති නැහැ වගේ. ඒක තමයි තියෙන. අනික පණින්න ඕන බස් එකෙන් නැත්නම් බෑ. ඒව ගන්න ඉතින් කියලා වැඩක් නැහැ නේ. ලංකාවේ හරි ෂෝ මේ තින් ජීවිතේ මේ හැම දෙයකින්ම තේරුම් ගන්න. ඔබේ ඔය ඇතුළට තියෙන දුක්ක දෝමනස්ව හැම දෙයක්ම ඔබට ඔබව තේරුම් ගන්න තිබුණ අවස්ථාවක්. ඔබ ධර්මය තේරුම් ගන්න ඕනේ. ඔබව මාව තේරුම් ගන්න එන්නත් එපා. ලෝකෙ මොනම ආගමක තේරුම් ගන්න ඕනත් නැහැ. ඔබව තේරුම් ගන්න, ඔබව තේරුම් ගන්න විට ඔබව මාමත් තේරුම් ගනිවි. ලෝකේ තියෙන සියලු ආගම් ධර්මත් තේරුම් ගනිවි. ඒ නිසා ඔබ තුලින්, තමන් තුලින්, ධර්මයේ තුලින් දැකලා තමයි ඔබට බුදුන් දකින්න පුළුවන්, ධර්මය දකින්න පුළුවන්. ඒ නිසා තමන් වටහා ගන්න නැතුව ලෝකෙ මොනම විදියකින්වත් අපිට අවබෝධ කරගන්න බෑ. ඒ නිසා තමා වටහා ගන්න හැම මොහොතකම විමසුම් නොවනින් තේරුම් ගන්න. තමන් ශාන්ත වූ, ප්‍රණීත වූ තැනකටම, බැඳීම් වලින් විරහිත වූ තැනකටම පත් වෙලා මේ ආත්ම භාවයේදීම උතුම් වූ පරම සත්‍ය තථාගත ධර්මය අවබෝධ කරගන්නට ශක්තිය, වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.